තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එතකොට මොනවද විශේෂ කරුණු කතා කරන්න ඕකත් තියෙනවද දැනගන්න අහන්න ප්‍රශ්න තියෙනවද ඒක තමයි ලැබෙන්න පුළුවන් අපි මෙහෙම කියමු දැන් ආනන්තරි අකුසල කර්ම යක් කරනවා කියලා අපි කියන්නකෝ දැන් මෙහෙම මව මරන්න ඕනේ ඒ තරහ දෙල්ල යා විද්‍යාව නිසා කර්මය තමයි දැන් මරන්න ඕනේ කියන චේතනාව හරිද චේතනාවෙන් දැන් සිතින්කින් සිතින් කළා මැරුවා කියන්නකෝ ඔන්න ඒකෙදි අපි කියමු දැන් මැරුවාම ධිට ධම්ම වශයෙන් ඒ කියන්නේ විපාක වශයෙන් ඔන්න දැන් අම්මා මැරුවා කියලා තමන්ටම දකින්න හම්බ වෙනවා දැන් චක්කු විඥාන පහළ වෙනකොට ඔව් ඊට පස්සේ මරණාසන්න මොහොතේදී දැන් මේ අවිද්‍යාවෙන් පටන් ගත්ත ඔක්කොම ධර්මතා ටික එකට ගොනු වෙලා තියෙන භවය දක්වාම භවය කියනකොට දැන් මරණාසන්න මොහොතේදී අපිට කර්ම නිමිත්ත හැටියට හම්බ වෙන්නේ අර විපාකයකින් අපි උපදවාගත සම්පාදනය කළ මේ කර්මයකින් සම්පාදනය කළ විපාකයයි අපිට ඊට පස්සේ ප්‍රතිසන්දි වශයෙන් යන්න හම්බ වෙන්නේ නිමිත්ත හැටියට. දැන් අපි කියමු කර්ම නිමිත්ත කියලා අපිට හම්බ වෙන්නේ ඊට පස්සේ අර විපාක පිටියේ හම්බෙච්ච ධර්මතාව ටික. එහෙම නෙවෙයි කියන්නේ. දැන් අපි කියමු දැන් මරණාසන්න මොහොතේදී කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත කියලා පහළ වෙනවනේ. ඒතකොට ගති නිමිත්ත හැම වෙලාවෙම ප්‍රතිසන්දිය පැත්තේ අරමුණු. ඒතකොට කර්මයයි කර්ම නිමිත්තයි නිසායි ගති නිමිත්ත එන්නේ. ඉතින් මරණාසන්න මොහොතේදී කර්ම නිමිත්ත හැටියට දැන් මරන්න ගත්ත කඩුවක් හරි ලීයක් හරි පොල්ලක් හරි ඒ වගේ දේවල් කියනවා. කර්ම නිමිත්තට දැන් ඔන්න මරපු සතා පේනවා, නරපු පුද්ගලයා පේනවා. ඒ වගේ තමන් කළ දේ. ඊට පස්සේ ගති නිමිත්ත හැටියට මේ උපදින තැනක තියෙන පරිසරය තමන්ට වැටහෙනවා, දැනෙනවා. ඔව් ගේ මත දෙල්ලක්, ගින්දරක් ඒ වගේ දේවල් නැත්තම් ඌ යම් විමාන දාරා ධම්මික උපාසකට මෙවුනේ දැන් අර රත හතකින් ඇවිල්ලා එන්න කියලා කියනවා. ඒකලා ඉතින් ඒ වගේ නිමිත්තක් හම්බුනහම වරණසන්න මොහොතේදී කෙලින්ම ඒ දකින තැනම තමයි ප්‍රතිසන්දිය. එහෙම ගති නිමිති. දැන් අර කිව්වේ දැන් අපි කියමු අවිද්‍යාවෙන් යම් කිසි කියලා දෙයක් අපි හිතලා කියලා කළොත් ඒ හිතින්කින් කිරීම වල විපාකයක් අපිට හම්බ වෙන ඒ මොහොතේම. ඒකයි දැන් ඔය පෙන්වන්නේ මේකත් දැන්.
මේ විපාකෙම සමාන්තරව
දැන් අර මෙහෙම කතා කරන හැම ජවන් සිතකම පළවෙනි දෙවෙනි සිද්දක සෝර්ති විපාක ගෙන දෙනවා. පස්වෙනි සිත තමයි ප්‍රතිසන්දිය පිණිස පවතින්නේ කියලා න්‍යායක් තියෙනවානේ. ඒ කියන්නේ පළවෙනිම දෙක සිද්දකද මේ ලදරු වැඩි කියන ප්‍රතිසන්දියකට යන්න මොහො කරලා 6-7 සිද්දක මොහු කරලා වැඩි කියනවා, වයස වැඩි කියනවා. හොඳ තරුණ හැටියට හම්බ වෙන්නේ 4-5 වගේ සිත් කියනවා. එතකොට පළවෙනි ජවන් ඒකෙදී එහෙම කියන්නේ දැන් මට හිතෙන්නේ මෙහෙම දැන් පළවෙනි ජවන් කියන එකෙන් කියන්නේ දැන් ජවන් සිත් මට්ටම විපාකයි කියලා කියන්නේ ජවන් සිත් කර්මමනේ ඒකේ විපාකයක් නැහැනේ එතකොට ඒ පළවෙනි ජවන් සිත් දෙකේ තියෙන අද්දකීමෙන් තමයි අපිට ආපහු චක්කු විඥාන හෝත විඥාන වගේ විඥානෙම උපදවන්නේ දැන් ඒවා එකයි පළවෙනි ජවන් සිත් දිට්ඨ ධම්මව හම්බ වෙනවයි කියලා කියන්නේ දැන් මෙලොව ප්‍රෝත්ති විපාක ඇති කරන්නේ මේ ටිකේ ප්‍රතිසන්දි විපාක ඇති කරන්නේ මේ වගේ සිද්ධියකින් කියන 6-4 4-5 6-7 දුබලයි එන්නේ
දුබලයි නේ ඒක අපරාධ නෑ ඊගව ජීවිතේ අනතුරු විපාක දෙන්නේ
5
නෑ 7 වෙනි එක සම්පූර්ණ
වෙන්නේ 7 වෙනි එක ප්‍රතිසන්දි දෙන්නේ නෑ කියනවා
7 වෙනි එක යන්නේ නෑ නමුත් 7 වෙනි එක
ඔය ඒ කර්ම කෙරෙන අවස්ථාවනේ ඒ කියන්නේ සිත් හතක් ගියාම තමයි හොඳට මෙහි කිරුව කියන්නේ. නමුත් ආපහු විපාක දෙනකොට පළවෙනි ජවන් සිතේ මට්ටම තමයි ඇති වෙන ප්‍රවෘත්ති විපාකවල. හත්වෙනි මේ පස්වෙනි ජවන් සිතේ මට්ටම තමයි
ජවන් හතක් කියන්නේ
සුද්ධිත්තේ යන්නේ.
සුද්ධිත්තේ යවන්නේ.
පහකින් ඉවරයි. ඒ හේතුව නිසායි. එතකොට නමුත් දැන් කර්ම කරන අවස්ථාවේදී සිත් හතම යන්නතෝ එනේ
බෙදෙනකොට බෙදන්නේ අර පැත්තෙන් බෙදෙනකොට බෙදන්න හත් වෙනි එක තමයි ඊළඟ ජීවිතේ පස් වෙනි එකට වෙලා
දැන් අපි මෙතෙන්දි අපිට මේ කර්ම વિશે මේ වගේ රළු නීවරණ සහගත මනසකින් හිතීම හරි අපහසුයි. නමුත් දැන් අපිට අනුමානට ඒක තේරුම් ගන්න පුළුවන්. දැන් මේ චේතනාව කියන එක එක සිතකින් බලන්න පුළුවන් සිද්ධියක් නෙමෙයි. ඒකදි මං අර 10,000කින් කියන්නේ අපි කියමු කෙනෙකුට හිතුණා දැන් සමාජයේ හිතනවා මම විම බෝධිය වඳින්න යන්න ඕනේ කියන චේතනාවක්. දැන් ඔන්න ඔය කුසල් සිත උපන්නට ඔය කුසල් සිත කර්මපතයක් වෙලා නැහැ. ඒ කියන්නේ දැන් ඔය සිත සිහි කරලා ප්‍රතිසන්දි ගත්ත කියලා සීමා බෝධිය වන්දනා කරපු දැකපු සියලු ආනිසංස ටික ඕකේ නැහැ. ඊට පස්සේ මේ චේතනාව කර්මය කියලා කියන්නේ දැන් සිත හිතනද හෝ කියනද හෝ කරන්න මුල් වෙන්නේ ওই චේතනාව නිසායි. ඊට ඔය චේතනාවෙන් හිතින් කින් කිරින් කළාම හිතින් කින් කිරින් ටිකෙන් සම්පූර්ණ වෙනවා මේ චේතනාව. එතකොටයි කර්මපතයක් වෙලා මේ චේතනාව මේ සම්පූර්ණ වෙන්නේ. දැන් සීමා බුද්ධිය වඳින්න යන දෝනේ කියලා චේතනාවක් පහළ වුණා. කියනද දැන් කුසල ඊට පස්සේ පහළ වෙලා කියලා හරි නැත්නම් ඒක අතහැරලා දැම්මොත් එච්චරයි. ඒක කර්මපතයක් උන්නේ මේ ඒක බලවත් නැහැ. ප්‍රතිසන්දිය පිණිස හෝ ගරු කර්මයක් එහෙම නෙමෙයි. කර්මපතයක් උන්නේ නැහැ. ඉතින් දැන් සීමා බෝධි වඳින්න යන උඩ කියලා හිතුණාට පස්සේ එහෙනම් යන්නේ කොහොමද? මම අහවලත් එක්ක යනවා. කුමාර මහත්තයත් එක්ක යනවා. මෙහෙම උදේට ගිහිල්ලා යනවා නැත්නම් පයින් යනවා මෙහෙම කියලා උන එහෙමත් හිතලා දැන් හිතනවා. ඉතින් යන ක්‍රමය ගැන ඒ අවස්ථාවන් ක්‍රමය කාලය පරිසරය ගැන හිතා ගන්නවා. ඊට පස්සේ දැන් කෙස්රවුල් බාන යනු දැන් කෙස්රවුල් බානවා කියන එකට කාය කර්මෙට යම් සිතක් පහළ වෙනවා නම් මේ කෙස් කපනවා කියන තැනකට සමාහයට කෙස් කපන්න ගියම ලෙඩ් එක කැපෙන්නේ. ගබඩාවට යනවා තව රේසරයක් ගන්න. දැන් ඒකට සිත් ගොඩායි. දැන් ගබඩාවට යනවා කියන සිතක නෑ කොහෙවත් මේ කර්මයක් මේ ශ්‍රීමබෝධිය වඳින්න යනවා කියලා. ඊට පස්සේ ඔන්න ගිහිල්ලා ඔන්න රේසරයක් ගන්නවා. ඒ ගන්න යනකොට වේයියත් කාලා දැන් ඊතර තින ඒවත් ගසලා දාලා ඒකත් අස් කරලා ඔන්න රේසරේකුත් අරගෙන දැන් ඇවිල්ලා ඒකත් කපලා ඔන්න රැවුල කපනවා කියන. දැන් මේ ඔක්කොම පුරිම චේතනාව අනුව යනවා. මේ ඔක්කොම යාට පින්. ඔව් දැන් මේ ඔක්කොම ඊට පස්සේ ඔන්න කෙස් රැවුල ඊට පස්සේ දැන් ඔන්න බෑග් එක හදාගත්ත තව කෙනෙකුට කතා කරද්දි දැන් අඩියක් තියෙන ගානේ දැන් මේ එක සිතකින් බලලා පුළුවන් ද දැන් කර්මයක් ගැන තීරණය කරන්න බෑ. නමුත් මේ ඔක්කොම ටික යනවා අර මූලික චේතනාව අනුව යනවා. ඔහොම ගිහිල්ලා ඊට පස්සේ ඔන්න පයින් දැන් යනවා කියන්නේ තවස් ගාන. ඊට පස්සේ අවසේ දැන් යනකොට නොඑක් අරමුණු දකින්න ඔය අතර රාග ආදී අරමුණු දකින්න පුළුවන් ඇති වෙන දේවල් දකින්න පුළුවන් ඈ ද්වේෂයෙන් ඒවත් වෙන්න පුළුවන් දැන් මුල් චේතනාව මෙහෙම තැනකින් තියෙන්නේ දැන් ඔන්න ඔයත්ෙන්ට ගැලපෙන ඔය අභිධර්මයේ පුරිම කුසල ධම්ම පච්චිමානම් කුසලානන් ධම්මාන ඈ මුල් කුසලයේ පසුකොස කුසල ධර්මෙන් හේතු වෙනවා කියනකොට දැන් ඔන්න මේ වගේ එකකට ගිය අනේ යනගමන් තමන් පින්දපාත කරගත් දානයකින් ටිකක් හංගන්නේ කිටි හංගන්නකට දීගෙන යනවා. දැන් පන් යද්දි. ඈ ඊට පස්සේ පුරුම අපුරුම කුසල ධම පච්චිමාන පච්චිමාන අකුසල ආනන්දම් මොන හේතුපත් වෙන පච්චිමාන. දැන් මේ කුසලයක් කරන්න කියලා ගි මගදි රාග ආදී අරමුණුකුත් ඇති වෙනවා. ද්වේෂයකුත් ඇති වෙනවා වගේ. සිද්ධි ටිකකුත් එනවා. ඉතින් ඊට පස්සේ ඔන්න දැන් ගිහිල්ලා සීමා බෝධිය වන්දනා කරනවා කියලා කියනකොට දැන් මේ ඇහැ රූප චක්කු විඥාන ඔන්න දැන් මේ කර්මෙන් පිළිල කරත් සිද්ධි ටිකකින් දැන් ලැබෙන්නේ මේ ආයතන ටික මේ චේතනාවෙන් පිළිල කරගත්ත. ඔන්න දැන් දකින්න බොහොම ශ්‍රද්ධාවෙන් නම්දහම දැන් මේ කරපු කර්මයට ඔන්න විපාකයක් හැටියට දැන් මේ හම්බෙන්නේ. කුසලස්ස කම්මස්ස කතත්ත උපචිතත්ත කුසල කර්මය කළ බැවින් වැඩූ බැවින් කුසල කර්මය කළේ නැත්තම් ඒ චේතනාවට අනුව කළේ නැත්තම් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ විපාකයක් උපදින්නේ නැහැ. ඒ කරපු කුසල කර්මය කරන්න ඕනේ. රැස් කරන්න ඕනේ. ඒ කරපු එකට විපාකයක් ඇටියෙද උන්න සැපසහගත උන්න උපේක්ෂාසහගත චක්කු විඥානේ උපදිනවා. කියන්නකෝ මේක කුසල. දැන් චක්කු විඥානේ උපදිනකොට එතකොට දැන් මේ එයාට පුළුවන් වන්දනා කළා ආපහු ගියාම පැත්තකට මරණාසන්න මොහොතේදී අපි නිකමට කියමු දැන් ශ්‍රීමා බෝධි දකින්න වඳින්න යන්න ඕනේ කියන සිත සිහි කෙරුවා කියලා ඒ කර්ම සම්පූර්ණ වෙලා නැති නිසා ඒ බඳු කුසලයක් ලැබෙන්නේ නැහැ. රැවුල කපන කෙස් කපන වෙලාව සිහි කෙරුවොත් ඒ සිත ඒද අර වගේ තරක් හම්බ වෙන්නේ නැහැ. මගදී නමුත් බැරියලා සීමා බෝධිය දැකපු නිමිත්ත සිහි කරනකොට මේකේ තියෙනවා අර ඔක්කොම ටික එකට ගැබ්බෙලා. තේරෙනවා. එතකොට මෙයා මෙච්චර ආයාසයක් දුකක් විඳගෙන සීමා බෝධිය වඳින්දාව කියනකොට ඒ මරණාසන්න මොහොතේදී කර්ම නිමිත්ත හැටියට අපිට හම්බ වෙන්නේ අර දැකපු ටික විතරයි. එතකොට මේ ටික දකින්න මේ නිමිත්ත තියෙනවා මෙයා මේක දකින්න සිද්ධියට මෙන්න මෙච්චර ප්‍රයෝග කරපු එකේ ටික ඔක්කොම ටික ওই තුප තියෙනවා. අන්න ඔය වගේ සිද්ධියකින් තියෙනවා කියලා. ඔව් මතක මම හිතෙන්නේ මතක. මේ ඒ වගේ මේ කර්ම විපාකය ගත්තාම වෙනස් කරන්න පුළුවන්. මේ කුසල කර්මය වුණත් අකුසල කර්මය වුණත් කිරුවහමයි කර්මපතයක් බවට පත් වෙන්නේ. එහෙම නැතුව කර්මපතයක් බවට පත් වෙන්නේ නැහැ. මෙතෙන්දී අපි බුද්ධිමත් වෙන්න ඕන සිද්ධි ටිකක් තියෙනවා. බුද්ධිමත් වෙන්න ඕන සිද්ධි ටික කියන්නේ අපි කියමු මේ පුරාණ කර්මෙන් හැදුණු ආයතන ටිකට ගැටීම නිසා තියම් වේදනාවක් ඇති වෙනවා. තේරෙනවද? මේ විපාක වේදනාවක් ඇති වෙනවා. දැන් අපි කිව්ව සපසහගත දුක්සහගත කායගත සතිය වගේ දේවල් ගත්තාම මේ ස්පර්ශ ආයතන ටික නිසා ගත්තාම ඒකයි දැන් සප දුක් වෙන එක කායගත සතියෙම විතරක් වෙන්නන්නේ අපිට. දැන් සප දුක් කියන පුරාණ කර්මෙන් හටගත්ත ભેදේ බෙදන්න පුළුවන්කම තියෙන්නේ ඒ හරහා විතරයි. අනිත් ඒවා කොහොම උපේක්ෂා සහගතයි. දැන් පංච විඥානයෙන් හතර විඥානයෙම සැපක්වත් දුකක්වත් නැහැ. උපේක්ෂා සහගතයි. කායගත සතිය මොකද මේ පුරාණ කර්මෙන් හටගත් ටික පවතින කය මුල් කරගෙන නිසා ඒ ඇති වෙන විපාකයේ විතරක් අපිට හම්බ වෙනවා දුක් සහගත සැප සහගත ස්වභාවයෙන් ඒක වෙනස් කරන්න බැරි තැනක. දැන් අපිට කුසල සහගත චක්කු විඥානය අකුසල සහගත චක්කු විඥාන වගේ මට්ටම් විපාක සිත් උපදවන්න පුළුවන් වෙන්නේ මේ කර්ම මට්ටම. ඒකම සුඛසහගත දුක්සහගත කර්මසහගතව උපදව ගන්න පුළුවන්. අකුසල සහගත සැප වේදනාවක් උපදව ගන්න පුළුවන්. එතකොට හොඳට අපි බුද්ධිමත් වෙන්න ඕනේ. දැන් හැම වෙලාවෙම අකුසල සහගත චේතනාවකින් තැපේ උපදව ගන්නවා කියන සිද්ධිය නෙමෙයි. අර මං කිව්වේ දැන් ඔය අනාචාර හැසිරීමක් ගැන හිතලා බලහත්කාරකමක් කරනවා වගේ තැනකින් හිතලා ඒ චේතනාව නිසා කරන්න පුළුවන්. එතකොට නමුත් පුරාණ කර්මයෙන් හැදුණු කයටයි දැන් මේ වේදනාව ලැබෙන්නේ. ඒ වේදනාව තමයි යා විපාකේ අපව රැස් කරගෙන තියෙන්නේ. මේ දැන් අලුතෙන් චක්කු විඥාන වගේ දේවල් උපදවාගෙන තියෙන මේ පුරාණ කර්මයෙන් හැදුණු ආයතනයන් තමයි. උතරයි දැන් මේ මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ පුරාණ කර්මයෙන් හැදුණු ආයතනයන් තමයි ඊගහට නව කර්ම හැටියට අපිට විපාක උපදවාගන්න වෙන්නේ. කියන සිද්ධියයි මෙතන තියෙන මේ සීම් ස්වභාවයේ තේරුම් ගන්න බැරි. එතකොට මොකද අපිට හිතෙන්නේ? නෑනේ දැන් කයට ලැබෙන වේදනාව සැප සහගතයි හෝ දුක් සහගතයි ඒක පුරාණ කර්මෙන්නේ. දැන් කුසල අකුසල නිසා නෙමෙයි වෙනස් වෙන්නේ කියන තැනකින් අපේ ඔළුව තියෙන්නේ. නමුත් මම මේ කියන සිද්ධිය තියෙන්නේ ඒ බඳු විපාකයම මෙයා කර්ම නිමිති වශයෙන්ම මේ විපාකය අපව උපදව ගන්නවා. හිතලා. දැන් අපි කියමු පුරාණ කර්මයට තිබුණේ නැහැ මේ කය හැදුන කයට යමක් ගැටුනහම සැප හෝ දුක් හෝ යමක් ගැටුනහම ඒ නිසා සැප හෝ දුක් හෝ විපාක සිතක් උපදිනවා කියන ධර්මතාවයක් තියෙනවා. නිබඳු මට්ටමක විපාකයක් උපදව ගන්නවා කියන සිද්ධියක් ඒකේ නැහැ. ඒ කියන්නේ මේ කුසල හෝ අකුසල කියන සිද්ධියක් නැහැ. ආපහු නව කර්ම වෙන සිද්ධාන්තයක් නැහැ. මේ අපි අලුතෙන් නව කර්මයක් නිසා උපදවා ගන්න විපාකයක් තියෙනවා නම් ඒකයි දැන් හැම වෙලාවෙම රහතනස්ලා කියන්නේ කය කෙලවර කොට ඇති වේදනා දිවි කෙලවර කොට ඇති වේදනා විඳින. දැන් මේකට යම ගැටුණාම විඳිනවා. නමුත් කර්ම වශයෙන් ඇති දෙයක් හොයාගෙන ගිහිල්ලා හප්පගෙන විඳිනවා කියන සිද්ධියක් නැහැ. එතකොට එයාට කර්මය තියෙන්නේ හැම වෙලෙම බාහිර නිමිත්ත මත. මෙහෙට නෙමෙයි යන්නේ මෙහෙම දෙයක් හැපුණේ කියන තැනකින් තියෙන්නේ. අන්න එතන තියෙන සියුම් ස්වභාවය තමයි තේරුම් කරගන්න ඕනේ ටිකක්. සමතියේ. උදුතත්. මේ ඔය කර්ම න්‍යාය ගැන නම් ඉතින් ගොඩක් ඇත්තටම හිතන්න ඕනේ දැන් ඔය මේ කියන වගේ සිද්ධාන්තයකින් තමයි කර්ම වෙන්නේ. ඒ කියන්නේ දැන් චේතනාවක් වෙච්ච පමණකින්ම කර්මයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. එතකොට මේ චේතනහම් වික්‍රේ කම්මං කරෝති කායේන වාචාය මනස. සිතින් සිත ළමයි කයින් හෝ වචනින් හෝ මනසෙන් කරන්නේ. ඒ නිසා මුල් වෙන චේතනාවට කර්මය කියලා කියනවා. මේකට කර්මය කියලා කියන්නේ සිත කය වචනේ ක්‍රියාවට මුල් වෙන අර්ථය. එතකොට හිතපු හෝ කියපු හෝ කරපු දේ තමයි අපිට විපාක වෙන්නේ. සිතුවහම සිතුව බව දන්නවා. කිව්වහම කියපු බව දන්නවා. කළහම කළ දේ දන්නවා. ඒ දන්න සිතපු කියපු කරපු දේ අරමුණු කළා තමයි අපිට ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. එතකොට ඒක අපි දන්නවා රූප ආයතනකින් හෝ දන්නවා. ශබ්ද ආයතනකින් හෝ දන්නවා. ගන්ධ ආයතනකින් හෝ දන්නවා. රස ආයතනකින් හෝ දන්නවා. ස්පර්ශ ආයතනකින් හෝ දන්නවා. ධම්ම ආයතනකින් හෝ දන්නවා. සිතින්කින් කිරින් කරපු ටික මේ ආයතන හය හරයි දන්නේ. කර්ම රැස් වෙන්නේ හැම වෙලෙම ඒක ආයතනයන්ගේ නිරෝධයෙන් තමයි කර්ම නිරුද්ධ වෙන්නේ. හිතින් කිංකින් නිරුද්ධ කරන්න මේ ආයතන ටික තියෙද්දි මොකද හිතුවොත් කිව්වොත් කළොත් ඒ හිතින් කිංකින් ටික දන්නේ අපි ආයතන හරහා. අපි මෙහෙම දෙයක් ගහක් හිතුවා කියන එක දන්නේ පේන රූප ආයතනෙන් බලලානේ. මෙහෙම දෙයක් කිව්වා කියන එක දන්නේ සද්ධ ආයතනෙන් අහලානේ. ඒ කියන්නේ දැන් අපිටවත් අපි කතා කරන එක ඇහුනේ නැත්නම් ඊගව වචනේ කතා කරන්න බෑ. අනිත් කෙනෙක්ගේ වචනේ වගේම තමන් කියන එකේද වචනේ බාහිර සද්දයක් හැටියට තමන්ටම ඇහුනහමයි අපි කතා කරන්න දන්නේ. මෙහෙම එකක් කිව්වා කියලා ඊගව එක දන්නේ. එතකොට කියන එකයි කර්ම වෙන්නේ. අපිට කියපු එකම සද්ද ආයතනෙන් අහපු එකයි අපිට නිමිත්ත වෙන්නේ. කර්ම නිමිත්ත හැටියට හම්බ වෙන්නේ. ඒ විදිහටයි මේ අපිට පුළුවන්කම තිබුණොත් මේ ස්පර්ශ ආයතන හයේ නිරෝධයක් සාක්ෂාත් කරගන්න. එතකොට සාක්ෂාත් වෙන්නේ කර්ම නිරෝධය. ඇයි ඒ හිතපු කියපු කරපු දෙයක් අපි හිතපු කියපු කරපු දෙයක්වත් අපි දන්නේ. බාහිර කතාවක් නෑ මේ හිතින් කින් කිරින් කියන ටික හම්බ වෙන්නේ අපිට ආයතන හරහා. තේරෙනවද? දැන් අපි අත අත ගෑව කියන සිද්ධියක් හරි මේ කරපු සිද්ධිය අපිට ප්‍රකට වෙන්නේ පංචායතන එක්ක මේ දකින භවෙම හෝ කාය ආයතනයක මිසක විනති හිවෙන්න ආයතනයක් මේ ක්‍රියාවේ හිටින්න ආයතනයක් නෑ. විපාක සහ ක්‍රියාවල වෙනස තමයි හැම වෙලාවෙම සිතින් කින් කිරින් කර්ම ස්පර්ශ ආයතන හය හම්බ වෙන එක තමයි විපාක. ඊට පස්සේ කර්ම නිරෝධයෙන් විපාකේ නිරුද්ධ වෙනවා, විපාක නිරුද්ධයෙන් කර්ම නිරුද්ධ වෙනවා. සිතින් කින් කිරින් නිරුද්ධ වුණොත් විපාක කියන එක ආයතන හය නිරුද්ධ වෙනවා, ආයතන හය නිරුද්ධ වුණොත් කර්ම නිරුද්ධ වෙනවා. එතකොට උනොත් ස්පර්ශ ආයතන හය නිරෝධයේ ශේෂ නිරෝධයෙන් සංකාරණය කරනවා. මේ ආයතන හය නිරෝධයෙන් තමයි කර්ම නිරුද්ධි සාක්ෂාත් වෙන්නේ. සිතින් කින් කිරින් කියන ධර්මතා තුන ආයතන හයට අයිති සිද්ධියක් නෙමෙයි. ආයතන හය සිතින් කින් කිරින් කියන ධර්මතා තුනට අයිති සිද්ධියක් නෙමෙයි. නමුත් මේ ධර්මතා ටික වෙන්ව පවතින්නෙත් නැහැ. තේරෙනවා? ඒ කියන්නේ හැම වෙලාවෙම සිතින් කින් කිරින් කර්ම වෙනවා. ස්පර්ශ ආයතන හය බොහෝතේම අපිට විපාක වෙනවා. මේ යම් විදිහකට කළාම ඒ කරපු විදිහට තමයි අපිට ස්පර්ශ ආයතන හය හම්බෙන්නේ. එතකොට ඒ විපාකයගේ නිරෝධයෙන් අවිද්‍යාව නැතිවීමෙන් තමයි සිතින් කින් කිරින් අපිට නැති වෙනවා කියලා කියන්නේ. ඒකට නිමිති නැති වෙන්නේ විද්‍යමාන නොවේ. මෙතන තියෙන්නේ හිතේ ඊට සිද්ධාන්තයක් තියෙනවා. මේ ටික තව ඉදිරියට අපි ටික ටික කතා කරමු. එතකොට ටිකක් ටිකක් තේරෙනවා. අපි ගියසරේ කතා කළේ මොකද්ද? මේ අසංකීර්ත සංකලේශය කළානේ. අසංකීර්ත සංකලේශික කියලා කිව්වේ මේ සංකීර්ත සංකලේශය කියලා කිව්ව සංකීර්ත කියලා කිව්වේ කිලුට සහිතයි. සංකලේශික කියලා කිව්වේ කෙලෙසුන්ට හිතයි, කෙලෙස් ඇති වෙන්න හිතයි. එතකොට කිලුට්ටුද සහිත කෙලෙසුන්ටද හිත ධර්මය කියලා කියන්නේ මොනවද? 12 අකුසල චිත්ත උපාද 12 අකුසල සිත් කියලා අපි කලහන්නේ. ඊට පස්සේ අසංකලිට සංකලේශික කියලා කිව්වේ කිලුට්ටු නැහැ, මේ කෙලෙස් වලට හිතයි. දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රබස්තර මිදම්බිකේ චිත්තං කියන තැනදී කියන්නේ මේ කිලුට්ටු නැති අර්ථයයි. මහානි මේ චිත්ත ස්වභාව ප්‍රභාසරයි, ආගන්තුක උපක්ලේශ නිසායි මේ සිත කිලුටෙන්නේ. ආගන්තුකෙහි උපක්ලේශෙහි උපක්ලිත්ත කියලා ආගන්තුක උපක්ලේශයන්ගෙන් තමයි කිලුටෙන්නේ. මොනතන උපක්ලේශ සහ කිලුට ක්ලේශ නිසා කිලුට වෙනවා කියන සිද්ධිය එකයි මෙතන. දැන් මේ මෙතෙන්දී අසං මේවා අසං කිලිට්ටයි සං කිලේසයි, කිලුටු නැහැ කිලිස ඇති වෙනවා. එතකොට මේ සිලුටු වැඩි වෙන්නේ මේ සංකලේශික බව ඇසුරු කිරීම. අපි කියමු දැන් අසංකලිට සංකලේශික දෙයක් ගත්තාම සිලුටු නැහැ, කෙලස් වලට හිතයි. නමුත් ඒ කෙලස් වලට හිත ධර්මතාවය හැම වෙලාවෙම කෙලස් ඇති වෙන්නයි හිත. ඒදී ප්‍රමාදීව යමෙක් වාසය කරනවා නම් ඒකම කිලුට වෙනවා. අපි කියමු දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපාදානීය ධර්මයන්ගේ රස විඳ ගැනීම අනුව බලනවා නම් ඒකයි උපාදානෙ වෙන්නේ. උපාදානීය ධර්මයන්ගේ යමෙක් ප්‍රමාදීව වාසය කරනවා නම් ඒකම තමයි ප්‍රමාද කෙලෙසේ උපාදානෙ වෙන්නේ. ඒ වගේ අසංකලිට කිලුටු නැ සංකලේශික ධර්මයන්ගේ හැසිරෙන බවම කෙලෙස වෙනවා, කිලුටු වෙනවා. ඒ දෙයම හැසිරෙන දෙයම පුද්ගල භාවය වෙනවා. එතකොට හැම වෙලාවෙම අපිට කිලුටු නැති නමුත් කෙලෙස් වලට හිත ධර්මයන් හැම වෙලාවෙම අපිට හම් වෙන්න ඕනේ. ඒක පිරිසිදු බලන්න ඕනේ, ඒක සම්මර්ෂණය කරන්න ඕනේ කියන තැනකින් ඒ ටික ගැන අසීයවත් වෙන හැම වෙලාවකම කිලුට්ටක් ඉපදিলা. ඒක එතන තියෙන දෝෂේ. දැන් කිලුටු නැහැ කෙලෙස් වලට හිත ධර්මයක් තියෙනවා නම් ඒ කෙලෙස් වලට හිත ධර්මයේ වාසය කිරීමම කෙලෙසියක් කිලුට්ටක්. ඒ කෙලෙස් වලට හිත ධර්මය අපිට හැම වෙලාවෙම අපි කියමු අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ ඒ ධර්මයේ පිරිසිඳ දකින්නවා කියන තැනට පත් වෙනවා නම් තමයි මේ ඒක කිලුටු නොවන විදිහට පරිහරණය කරනවා කියන කාරණාව කියන්න පුළුවන්. මේ හැම වෙලාවෙම අසංකිලිට සංකිලේශික ධර්මයන්ගේ ආදීනව අනුව බලමින් තමයි අසංකිලිට අසංකිලේශික බව උපදවා ගන්න වෙන්නේ. අසංකිලිට අසංකිලේශික භවයේ තියෙන දේ තමයි ඒක ප්‍රමාදීව හැසිරෙනවා කියලා දෙයක් නැහැ. මෙහෙම නුවණින් බැලිය යුතුයි නැත්තම් වර්ධිනවා කියලා එකක් නැහැ. දැන් මේ කෙලෙස් මේ කිලුටු නැති වුණත් කෙලෙස් සහිත ධර්මයන් ඒ ධර්මයන් ගැන නුවණින් මෙහෙම බැලිය යුතුයි. නොබැලුවොත් මේක කිලුටු වෙනවා කියන ගතිය තියෙනවා. ඒක වෙහෙසක්මයි. හැම වෙලාවෙම සිහියතු ඉන්න වෙනවා. හැම වෙලාවෙම නුවණැතු ඉන්න වෙනවා. නුවණ හෝ සිහිය හෝ නැති වුණොත් ඒකම ඒක කිලුට්ට කියන එක ඒක වෙනවා. එතකොට අසමේ කිලුට්ට නැති කෙලෙස් වලට හිත ධර්මයන් පරිහරණය කරමින් විවේකයෙන් ඉන්නවා කියලා එකක් කවදාවත් නැහැ. විවේකයේ කියන එක මේක නැහැ. ඒකයි දැන් අර පෙන්වන්නේ මේ නිමොක්ක පමොක්ක විවේක කියන නිමොක්ක සූත්‍රයේදී නිමොක්කම් පමොක්කම් විවේකන්ති කතම්පන මාර්සත්වන් නිමොක්කම් සත්තාන නිමොක්කම් පමොක්කම් විවේකන්ති පජානාති සත්‍යයන්ගේ නිමොක්ෂේද විමොක්ෂේද විවේකයේද කොහොමද දන්නේ කියලා දෙවියෙක් අහන්නේ අර දේවත සංයුත්තේදී. ඒ වගේ දැන් නිමොක්කේ කියන්නේ මේ කෙලෙසුන්ගේ නික්මීම. ඒ කියන්නේ කෙලෙසුන්ගේ නිමොක්කම් පමොක්කම් විවේකන්තේ. නිමොක්ක කියන්නේ නික්මීම, පමොක්ක කියන්නේ පැමිණීම. ඒක නොනොත් යම විවේකය කියලා කියන්නේ නිවන කියලා ඒකෙ පෙන්නන්නේ. අපි පැත්තෙන් ගත්තොත් නිමොක්ක කියලා කියන්නේ මාර්ගය, පමොක්ක කියලා කියන්නේ ඵලය, විවේකය කියන්නේ නිවන විමුක්ති වගේ තැනකින් එක හඳුනන. ඒ කියන්නේ දැන් ඊට පස්සේ පෙන්වනවා ඒ කියන්නේ කෙලෙසුන්ගේ නිමෝක්ඛයත් විමෝක්ඛයත් විවේකයත් මේ නිමෝක්ඛ පමෝක්ඛ විමෝක්ඛ. එතකොට ඒ කියන්නේ සංකිලේශික ධර්මයන්ගෙන් නික්මීම තමයි හැම වෙලෙම නිමෝක්ඛ වෙන්නේ. එතකොට පමෝක්ඛ වෙන්නේ මේ අපි කියමු ඵලය. ඒ කියන්නේ මේවෙන් අත නොහැර කිරීම කියන තැනකින්. ඊට පස්සේ විවේකය කියන එක පෙන්වන්නේ නිවනට. බුදුරජාණන් වහන්සේ ප්‍රමේ මත මතකනේ ඊවං කෝ ආසු ජානාමි සත්තාන නිමුක්ඛං විවේකං කියන බුදුරජාණන් වහන්සේ අපි මේ සූත්‍ර ටික වෙලාව කර මේකේ හරි වටිනා කාරණා තියෙන තන රෝගතර සූත්‍රය ඉඳලා. එතෙන්දි මේ ඒ කෙලෙස් දැන් අපි කිව්ව ඕගතරණය කියලා ගත්තහමත් දැන් අපි කියමු කාමෝග භවෝග ditthiyog අවිද්‍යා ඕග කියන එකේදී ඕග යෝග ග්‍රන්ථ නීවරණ කියන කාරණා ටික මේ කාමෝග භවෝග ditthiyog කියන කාරණා ටික ගත්තහම කෙලෙස් ටික. එතකොට ඒ කෙලෙස්යන්ගෙන් පමුණුවන්නේ අපි කියමු දැන් කාමය නැමැති ඕගෙට යන මාර්ගයයි දැන් අකුසල. ඊට පස්සේ ඒකෙන් පමුණුලා තියෙන ඒ ඕගෙටයි සෙද පහරටයි මිදුල නැති කාමයටයි පමුණුලා තියෙන්නේ. ඒක අකුසල් වුණේ කාම ඕගේ කියන එක අකුසල් වුණේ මේකෙන් පමුණුවන්නේ ආපහු කාමයට කියන කාරණාවකින්. භව ඕගේ කියන එක ඒක ඕගයක් වුණේ ඒක අකුසල් වුණේ මේකෙන් ආපහු පමුණුවන්නේ භවයට. ditthi yoge kiyana kakusalunne meken pamunani yau ditthi ekata kina karanawa me e wage nawata sasaratam pamunana dharmata tikata nisa meka akusala kina karanawa labenne මොකද දැන් ඒ අතරේ කුසලයේ කියන කාරණාව තියෙනවා. දැන් කාම ඕග කියන ධර්මතාවය ගත්තාම ඒ සිතක ගත්තාම සම්ප්‍රයුක්ත ණයකින් ලෝභය නිසා කාමයේ කෙරෙහි තණ්හාව නිසා ඒ සිතේ අකුසල්ම යෙදෙන්නේ ලෝභය යෙදෙන නිසා. නමුත් කාම භූමියේ ඉන්න හැම කෙනෙකුටම එයා ඔක්කොම කාම ඕගේ දුරු කරපු කෙනෙක් නෙමෙයි. නමුත් එයාට කුසල් සිතක් පහළ වෙනවා. කුසල් සිතක් පහළ වෙනවා. එතකොට ඒ ඔන්න ඔය වගේ අර්ථයකින් තමයි ඕග විපයුත්ත ධර්මයක් වෙන්නන්නේ. දැන් ඕගය කියන එක කුසලයක්. මේ අකුසලයක්. එතකොට නමුත් මේ අපි කියමුකෝ ඕග විපයුත්ත මේ ඕගණීය. ඕගේ හා යෙදිලා නැතු ඕගණීය ධර්මය තියෙනවා. ඕගේට හිතයි. කියන තැන් ඒ අපි කියමු ඕගේ කියන අකුසල නම් අකුසල වලට හිත ධර්මතාව තියෙන ඒ මිදිලා නැහැ. ඊගාවට ඒ කාම භූමියේ පලන තව සිතක් ගත්තොත් කුසල සිත. ඒ කුසල සිතට කියන්න වෙනවා ඕගණීය ධර්ම. මේ අකුසලේ නැහැ. නමුත් ඒ අකුසලට හිත තියෙනවා මේ. කියන වගේ තැනක සම්බව වෙනවා. එතකොට මේ අසංකලිට සංකලේශික කියන එකේ ගත්තාම කෙලින්ම කිලුටුම සහිතයි කෙලස් වලට හිතයි. අසංකලිට සංකලේශික කියන එකේ කිලුටු නැ කෙලස් වලට හිතයි. එතකොට හැම වෙලාවෙම කෙලස් වලට හිත ධර්මයන්ගෙන් මිදීමට තමයි මාර්ගය කියන කෝණේ වෙන්නේ. කෙලේශයන්ට හිත ධර්මයන් තුල කටයුතු කරන එක තුල තමයි ලෝකේ තුල වාසය කරනවා. ඒක කෙලෙසුන්ට හිත ධර්මයන් තුල වාසය කිරීම නිසා ආපහු කෙලෙසුන්ට හිත ධර්මයන් තුලමයි විපාකයේ වශයෙන් හැතරෙන්න හම්බෙන්නේ, කර්ම හම්බෙන්නේ අපිට. අපි කෙලෙසුන්ට හිත ධර්මයන් හැටියට හම්බෙන්නේ අපිට මොකද්ද? තුන් භූමිය අනුවගේ කුසල ධර්මයක් තියනවනම්. එතකොට අකුසල ධර්මයක් තියනවා නෙමෙයි. විපාකයක් තියනවනම්, ක්‍රියාදාවක් තියනවනම් මේවා ඔක්කොම කෙලෙස් කිලුතු නැති කිලුතු වලට හිත ධර්මය කියන එක. මේකෙන් කිලුතු වලට හිත නැති කිලුතු සියල්ලංගෙන් මිදෙන ප්‍රදේශයකට අරගෙන යන්නේ වාසය කරනව නෙමෙයි. අන්න ඒ වගේ අර්ථයක. ඒ ටික අපි කළා නේද? හැම්බෙලෙම අසංකලිත අසංකලේශික කියලා කියන්නේ සතර මාර්ග සතර ඵල. එතකොට ඒක කිලුට්ටුත් නැහැ කෙලස් තුලට හිතක් නැහැ කියනකොට එතනදී විතරයි ආයාසයකින් තොරව අපහසුවකින් තොරව පරිස්සමකින් තොරව මේ වාසය කරන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් හැම දෙයක්ම වාසය කරනකොට හොඳට සිහි ඇතුව නුවණ ඇතුව පරිහරණය කරන්න වෙනවා. ඒකත් එක්තරා විදිහක්. අපි කියමු යම් රූපයක් බලනකොට සිහි ඇතුවම බලන්න බැරි වෙලා සිහි ඇති වුණොත් ඒ බලන එක කිලුටේලා ඉදේම. දැන් ඒ සද්දයක් අහනකොට මොකද හැම වෙලාවෙම ඒ වස්තුව කිලෙස් ඇති කරන්න හිතයි. ඒ හින්දා ඒ දේ පරිහරණය කරනකොට හොඳ සිහියෙන් ඇසුරු කරොත් ඔන්න බේරෙන්න පුළුවන්. ඒ මොහොතට. දරිල සිහිය නැති වුණොත් සිහිය නැති කමම කිලෙසයක් උපදවනවා. කිලුට්ටක් ඇති කරවලා. කියන තැනකින් තියෙන්නේ. නමුත් අසංකලිත අසංකලේශික කියන ධර්මතා පරිහරණය කරද්දී එහෙම අමාරුවෙන් සිහියක් උපදවාගෙන සිහියෙම බලන්න ඕන කියන එකක් නැහැ. මොකද එතන අසිහිය කියන ධර්මතාවයේ නොයෙදෙන නිසා. එතකොට සිහිය කියලා එකක් උපදවන්න ඕනේ නැහැ.
නන්ද මහරහතන් වහන්සේ වඩපු මාර්ගය අනුවයි අර පෙන්ලා
තියෙන්නේ. ඔව්. වඩපු මාර්ගය කියනෝනේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ මේ සිහිය ඇතුවම යමක් දිහා බලනවා. කියන්නේ ඒකනේ සත්‍යවන්ත භික්ෂුන් වහන්සේලා අතරින් අග තැන්පත් කියන එක සතිමත් වඩනකොට කරපු හැටි. ඵලයේදී සිහි සතිපට්ඨානය වඩන්න ඕනේ නැහැ. මේ සිහිය වඩන්න ඕනේ නැහැ. ඇයි? ඵලය. අසිහිය කියලා එකක් නැති නිසා. අසිහිය කියලා එකක් තිබුණොත් මේ සිහිය කියලා එකක් ගන්න වෙන්නේ. අසිහිය කියලා එකක් නැත්ත අපෝ සිහිය කියලා කෝනෙත් නැහැ. ජීවිතේ මේ හැමතැන. ඒකයි දැන් නුවණින් බලන්න කියන එකක් ඒකේ නැහැ. නුවණින් බලන්න කියලා කියන්නේ මෝඩකම කියලා එකක් නැති නිසා. අපිට මෝඩකමක් කියලා එකක් යෙදෙන නිසායි නුවණින් කියලා බලන්න වෙන්නේ. අසීජය කියලා ධර්මතාවය කියදෙන නිසායි සීය කියන එකක් ඕනේ. කුසිතකම කියලා ධර්මතාවය කියදෙන නිසායි වීරිය කියලා එකක් ඕනේ. විසුරුණු බව කියලා එකක් තියෙන නිසායි සමාහිත බවක් ඕනේ අපිට. දුස්සීල කියලා එකක් තියෙන නිසායි සිල්වත් බවක් ඕනේ. අතෙන් දෙ එකක්වත් ඕනේ. මොකද අර ප්‍රතිපක්ෂ ධර්මතාව නැති නිසා.
බඩගින්න තියෙන තැන
කෑම ඕනේ. කෑම ඕනේ. බඩගින්නක් නැත්නම් කන්න ඕනේ. ඒක එතනදී අතනත් එහෙම තමයි. ඉතින් සැප විපාකයක් ඒ කියන්නේ ditta dhamma sukha viharane සඳහා ධර්මයේ සම්මර්ථනය කළා නුවණින් සම්මර්ථනය කළා බලනවා වීර්යයට මෙනෙහි කළා බලනවා ඒ බඩගින්නක් හින්දා නෙවෙයි. ඒ ප්‍රතිපක්ෂ ධර්මෙන් දුරු කරන්න නෙවෙයි. නැත්තම් දැන් අපිට හැම වෙලාවෙම ඕන වෙන්නේ ඒක දැන් සංකලේශික ධර්මයෝ කියන එක හැම වෙලාවෙම කියන්නේ මේ දේ මේ රූප සද්ද ගන්ධ වලට කෙලෙස් තියෙන කෙනාටයි මේ වචනේ සුදුසු. ඒ කියන්නේ අපි කියමු මෙතන නුවණ තියෙනවා. මෝඩකමක් තියෙනවා. ප්‍රමාදී බවක් තියෙනවා. අප්‍රමාදී බවක් තියෙනවා. කුසීතකමක් තියෙනවා. වීරියක් තියෙනවා. ඇති කරගන්න පුළුවන්. කියන්නේ දැන් දෙපැත්ත චරිත දෙකතම රඟපාන්න පුළුවන් චරිතයක් තියෙනවා. ඉතින් මෙයාට කියන්න වෙනවා මේව දිහා ගත්තාම මෙන්න මේ විදිහට හම්බ වෙන මෙයාගේ ජීවිතේ හම්බ වෙන දේවල් කුසීතකමට හිතයි. ඒගවට මේ විසිරුණුකමට හිතයි. රාගයට හිත දේවල් තරහවට හිත දේවල් කියලා කියන්න පුළුවන් මෙයාට. මොකද සුවල්ප ඇසිල්ලේ බොහෝ කාලෙක හිඳගෙන හුරුව තියෙන්නේ මෙයාට මේ දේවල් ආරම්භය රාග දේශ මොහ මාන මේ වගේ කෙලෙස් වලින් හැසිරුණු බව. දැන් මෙයාට ඉන්ද්‍රිය ටිකක් තියෙනවා කෙලෙස් වලින් උත් හිතන්න පුළුවන් අනිත් විදිහට හැසිරෙන්න පුළුවන් කියන චරිත දෙකක් තියෙනවා. එහෙන් දැන් සුවල්ප මාත්‍රයක හෝ 80ක් තිබුණොත් තාම 100 කියලා දෙකට බෙදෙන චරිතයක් දැන් තියෙන්නේ. 80 යෙදුනොත් මෙයාට කෙලින්ම මේ ධර්මතාවය හසු වෙන්නේ කිලුක ඇති වෙන විදිහටම. ඒ නිසා මෙයාට මේකද කියන්නේ නේද සංකලේශිකයි. මෙයාට සාපේක්ෂව මේව දැන් සංකලේශිකයි ඔක්කොම. කෙලස් වලට හිතයි. මෙයා ගාව තියෙනවා කෙලස් ටික මෙහෙම දැන් දුරු කළා නැහැ. කෙලස් තියෙන කෙනා ගැනයි දැන් මේ කියන්න වෙන්නේ. රාග, දේශ, මෝහ, මාන, අහිරික, අනුත්ප්ප කියන කාරණා ගොන්නක් දැන් තියෙනවා. තියෙන කෙනාට කියනවා මේවා ටික ඔක්කොම සංකලේශිකයි. ඊට පස්සේ ඒව ආරම්භය තියෙන රාගයට, දේශයට, මෝහයට, මානයට කියනවා සංකලිට කියලා. යම් කිසි වෙලාවක මේ දේ අපි කියමු මේ රූපය බලාගෙන රාගය ඇති කරනවා නම් මෙයාට කියනවා සංකලිටද සංකලේශිකද වෙනවා. දැන් මෙයා රූපය බලාගෙන රූපායතනෙන් රාගයක් ඇති කරගෙන නම් දැන් ඒක කියන්න වෙනවා මොකද්ද? සංකලිට සංකලේශික ධර්මයක් මෙයාට තියෙන්නේ. දැන් එතෙන් තියෙන රාගයක් තියෙනවා නම් ඒ රාගයේ සංකලිටය ඒ රාගයේ සංස්කාර ස්කන්ධය හයිදලා තියෙන රූප වේදනා සංඥා සංකාරයක් තියෙනවා නම් විඥානයක් තියෙනවා නම් ඒවා සංකලේශිකයි. සංකලිට සංකලේශිකයි කියන තැනකින් කියන්න පුළුවන්. ඊට පස්සේ අසංකලිට සංකලේශිකයි. රූපේ වගේ තැනකින් අරගෙන මෙහාට කියනවා දැන් තාම අසංකලිටයි මේ කිලුට මොකුත් මෙයාගේ නැහැ. නමුත් සංකලේශික මේ පරිස්සම් වෙන්න කියන්නේ. මේක කිලුට ඇති වෙන්න හිතයි. කෙලෙස් වලට හිතයි. ඒ කල් අනුතුරු ඇඟවීමක් කරනවා මේ වගේ යමක් පරිහරණය කරනකොට පරිස්සමෙන් පරිහරණය කරන්න කියන කාරණාවක් කියනවා. සංකලේශිකයි කියන එකෙන්. එතකොට ඒකනේ දැන් රාගයේ ස්වල්ප මොහොතේ රාගය ඇති වෙන්න පුළුවන්. ද්වේෂයේ මෝහය මානෙ ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම තෙරටුවම ඉඳ වෙනවා මෙයාට. ඉතින් ඒක ලොකු වෙහෙසක්. නමුත් එහෙමම ඉඳ වෙනවා. යම් වෙලාවක මෙයා නික්ලේසි කියන තැනකට ආවෝ. ඒ කියන්නේ දෙපැත්තක් නැහැ. දැන් රහතන් වහන්සේට පෙන්වන්නේ අස්සද්දෝ අකතුඤ්ඤෝ ඔය වගේ කාරණා ටික. ශ්‍රද්ධාව කියලා එකක් නැහැ. අන්න ඒ වගේ මේ කියන තැනකින් ප්‍රතිපක්ෂ කෙලස් ටික නැති වුණා. අසිහිය කියලා එකක් මෙයාට නැතිනම් මේකට කියන්නේ බෑ අසිහියට හිත දෙයක්. ඒයින් අවදි කරවන්න අසිහියක් නෑ මෙතන. නිසා. මොකද මෙයාට මේ සිහිය කියන ධර්මතාවය කියන එක පිළිහිදලා තියෙනවා ජීවිතේ තනියමේදීත් මේ දේවල් රූප ශබ්ද ගන්ධ හමු වෙද්දී දැක්කයි දකින්නේ එකම විදිහකටමයි. අර මම වෝකෙන් දැන් යමක් දකින්නවා කියන තැනදී අසිහිය කියලා එකක් නැහැ. නොදකින්නවා කියන තැනදී තමයි අසිහිය කියලා එකක් තියෙන්නේ. ඒ අපි කියන දැන් ඔය පාරේ තියෙන බලු බෙත්තක් වගේ දෙයක් මේක අසුබයි කියලා දකින්නවනේ. දකින්නකොට අසිහියකින්වත් වැරදීමකින්වත් මේක සුබයි කියලා සාක්ෂි දාගන්නේ නැහැනේ. නේද? දැන් අසුබදේ සුබයි යන විපල්ලාසයේ දැකීම හමු වෙදී එන්නේ නැහැ. අසුබ බව දැක්කොත් සුබයි කියන එක හිතින්නේ නැහැ. නොදකින්නවනම් තමයි මේ දෙපැත්තක් හිතින්නේ. දැන් අපි මේ ශරීරයේ අසුබ බව නොදකින්න නිසායි සුබ කියන සංඥාව හිතින්නේ අපිට. ඔන්න සිහි ඇතුව වුවමනාවෙන්ම අසුබ බව මතක් කරගන්න වෙනවා අපිට. මතක් කරගෙන ඉන්නවා. අමතක වුණොත් අසුබ මේ සුබ බවම ඉදිරිපත් වෙනවා. ඒ මොකද අසුබ බව දැකලා නැති නිසා. යම් වෙලාවක අසුබයි කියලා දැක්කොත් සුබ කියන එක ගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ සුබ කියලා එකකට එන්නේ ඉඳ නැහැ. සුබ කියලා එකක් නැහැ. ඊට පස්සේ අසුබ බව බලන්න කියලා එකක් නැහැ යාට. දැන් බලු බෙටක් වගේ දෙයක් තියෙන තැනක අසුබයි කියලා අපි බලන්න ඕනේ නැහැ. හිතන්න ඕනේ නැහැ. කල් ඇතුව මෙනෙහි කර කර ඉන්නුනේ ඒක කඩ කඩ බල බල වර්ණ වශයෙන් සතහන් වශයෙන් ගන්ධ වශයෙන් බලන්න ඕනේ. ඕනේ නැහැ. ඇයි ඒ මේ නොදැකීම කියලා එකක් නැහැ දකින්න. ඒ වගේ සම්මා දිට්ඨිය කියන එක දැකීම අභියසදී අසිහිය කියලා එකක් නැහැ. ඒ හින්දා සිහිය කියලා එකක් ඕනේ නැහැ. අර අකුසල පැත්තෙන් කියපු එකම දෙයක්වත් නැති වෙලා නැති වුණාම කුසලයේ කියන පැත්ත විතරක් ඉතුරු වෙලා. එතකොට ඒකද ගන්න ඕනේ නැහැ යාට. ඒකද කරන්න ඕනේ නැහැ යාට. ඒක ජීවිතේ වෙලා නිසා. කුසලයේ කියන එක කරන්න උනේ අකුසලයේ යෙදෙන නිසා. අකුසලයේ කියන එක දුරු කරන්න අපිට ඕන උනේ කුසලයේ කියන එක යොදව ගන්න. ඒද අකුසලයේ කියන එක නියෝජනය වෙන නිසාමයි දෙපැත්තම කරලා තියෙන්නේ. අකුසලයේ කියන පැත්ත අතහැරපු දවසට කුසලයේ කියන පැත්ත ස්ථාවර වෙනවා. කුසලයේ කියන පැත්ත ස්ථාවර වෙච්ච නිසායි අකුසලයේ කියන පැත්ත අතහැරෙන්නේ. කතන් කරන ඉයන් කියලා කියන්නේ ඒ නිසා. ආපහු කරන්න. එතකොට දෙපැත්තක් නැහැ. අද පාඩම ඉස්සරට ගියේ නැහැ නේද? ඊට පස්සේ එතකොට අපි කිව්වා දැන් පාඩමෙන් අර තික මූලික කරුණු 19ක් තියෙනවනේ. ඒ කරුණු 19 අපි ඉස්සෙල්ලා කරමු කියලා. ඒකෙන් අපි කළා හේතු සහේතුක අහේතුක නහේතු කළා විපාක කළා උපාදින්න උපාදානීය කළා. ඊට පස්සේ සංකලිට සංකලේශික කිලේශක ගොච්චකය කළා. දැන් අද තියෙන්නේ සවිතක්ක සවිචාර. එතකොට ඒකේ පෙන්නනවා කතමේ ධම්මා සවිතක්ක සවිචාරා විතක්ක සහිත විචාර සහිත ධර්මයෝ ධර්මයි. එතකොට සවිතක් වූ සවිචාර වූ වේදනාවක් ඇත කියලා කියන්නේ මේ වේදනා නිද්දේශය නේද? එතකොට සවිතක් වූ සවිචාර වූ වේදනාව මොකද්ද? සවිතක්ක සවිචාර වූ වේදනාව කියලා කියන්නේ විතක්ක සහිත විචාර සහිත වූ වේදනාව. යම් වේදනාවක් තියෙනවා විතක්ක විචාර සහිත වටපිටාවකයි තියෙන්නේ. විතක්ක කියලා කියන්නේ යමක් හිතනවා. හිතන බව. විචාර කියලා කියන්නේ ඒක පිරිමදින ගතිය, හැසිරෙන ගතියට. අපි කියමු දැන් gedara කියලා අපි සිහි කරන ගතිය. ඒ වගේ යමක් උපද්දන අරමුණු කරන හිතන ගතියට කියන විතක් කරනවා කියලා විතක්ක. ඒ අරමුණ තීරණය කරන පිරිමදිනවා හැදිරෙනවා කියන තැනකින් කියන විචාරය කියලා. එතකොට අපි සිහි කරපු යමක් දන්නවා කියනකොටම විතක්ක ਵਿਚාර තියෙනවා. සිහි කරන බව විතක්කේ ඒක දන්නවා කියන ਵਿਚාරය ඒක හැතිරලා කියන එක. ඒ තුල විතක්ක ਵਿਚාර වෙන්නේ නැත්නම් අවිතක්ක ਵਿਚාර අපි දන්නේ නැහැ. යම් භාෂාවක් අපි දන්නේ නැත්නම් ඒ කියන්නේ විතක්ක ਵਿਚාර නැහැ. ඒ කියන්නේ අපි දන්නේ නැහැ ඒකෙදි. ඒ ආරම්භ දැන් පාර කියලා කියනකොට මේ සද්ද ඇහෙනකොටම උතනින් ඒ තැන් වලින්ම අරමුණක් හිතර ඒක හැදිරලා තියරේ ඒ හිඳයි කළු පාට දිගට එකක් දැකේ. ඇතුළතින් ඔය විතක් ਵਿਚාර සිද්ධිය වෙලා සෙනිකව. පොල් කියලා කියනකොටම සෙනිකවම ඒ වචනේ ඇහෙනත් එක්කම උතනින් යමක් හිතලා ඒක හැදිරලා තියෙන ඒකයි දන්නේ. කතා කරන හැම භාෂාවක්ම අපිට තේරෙනවා කියලා කියන්නේ අපිට චිත්තජ රූපයක් ඇඳෙනවා. අරමුණක් උපද්දව ගන්න ඇතුලේ. උපද්දවගෙන ඒකේ හැසිරෙනවා. එතකොටයි අපි දන්නේ. දැන් ඒකෙදි අපි නිතරම දැන් කෙනෙකුට කිව්වොත් පොල් ගෙඩියක් ගේන්න කියලා ගිහිල්ලා උච්චර රූප තියෙන ගොඩේ බලලා 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 බලන හැම තැනම කෙනෙක් හිතේ ඇතුලේ එක හැඩයක් තියෙනවා මේ හැඩයට ගැළපෙන රූපෙකින් හොයනවා. හොයලා 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 ඒ රූපිත ගැළපෙන හැඩේ නැති වුණොත් නෑනේ කියලා එනවා මිසක වෙන හැඩයක් උසගෙන ඉන්නේ නැහැ. නැත්නම් ඒ උසගෙන තියෙන බඩුගොඩේ මහා එකක් උසගෙන ඉන්නේද මොන හරි එක? ඒ කියන්නේ Tamante මින්මක් තිබුණ නැත්නම් එහෙම හොයන්න බෑනේ. නමුත් අපිට හිතේ රූපයක් ඇඳිලා බව අපි දන්නේ නැහැ. තේරෙනවද? දැන් කිව්වොත් ගිහින් ළමයි මේ හිරමනේ පොඩ්ඩක් අරගෙන ඉන්නකෝ කියලා යයි ගිහින් බලනවා. දැන් බලන්න හැම වෙලාවෙම තමුන්ට ඇතුලේ දැනුමක් තිබිලා තියෙනවා කියලා තේරෙනවා නේ. හොඳට හොයනවා දැන්. හැම තැනම බලලා බලලා දැන් මේ හිතේ තියෙන හැඩේට මෙහෙ හැඩේ ගැලපෙන්නේ නැහැ. රූපෙට රූපෙ ගැලපෙන්නේ නැහැ. මේ ඔන්න කර්ම කියන්නේ ඒකයි සංඛාර. රූපං රූපත්තාය සංකතං අභිසංකරොන්ති ති සංඛාරෝ. රූපේ රූපේ පිණිස සකස් කරනවා. දැන් සකස් කළා දැන් රූපේ හොයන මේ කර්ම. හොයලා 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 ඔන්න ගැළපෙන හැඩේ අපකන් ටක් ගලා අම්මෝ මේ මෙච්චර මේ හංගලා තිබුණේ කියලා හරි වචනේ කියලා අරගෙන ඇවිල්ලා දෙනවා. තේරෙනවා. එතකොට ඉතින් විතක්ක කියලා කියන්නේ මේ වචනයත් එක්කම ඒ හැඩේ හිතින් ඇතුළතින් සිහි කරගන්න පුළුවන්. සිහි කරගත්ත එකේ හැතිරෙන බව තමයි දන්නේ. එතකොට ඔගොල්ලෝ දන්නවා හිරමණේ කියන වචනේ දන්නවා. පුටුව කියන එක දන්නවා. නොදන්න වචනය කිව්වොත් දන්නේ. දැන් කෙනෙකුට භාෂාවකින් හරි යමක් අපි කිව්වහම ඒක දන්නේ නැහැ කියලා කියන්නේ ඒ අරමුණ අරඹේ විතක්ක ਵਿਚාර වෙන්නේ නැහැ යාට. ඒක දැන් අවිතක්ක ਵਿਚාර භූමිය වගේ තැනකට ගත්තහම යා ඒ කියන්නේ දන්නේ නැති මට ඒක සමාධි අවිතක්ක ਵਿਚාර සමාධි මට්ටමේදී දන්නේ නැහැ කියන කාරණාවකට එන්නේ. ඉතින් ඒකයි දැන් වචී සංඛාරයේ හැටියට පෙන්වන විතක්ක ਵਿਚාර ඒ කියන්නේ යමක් හිතලා බලලමයි කියන්නේ වචන කතා කරන්නේ. ඒ නිසා යමක් හිතලා බලලා කතා කරන නිසා වචී සංඛාරය විතක්ක ਵਿਚාර වචී සංඛාරය කියලා කියනවා. එතකොට හැම වෙලාවෙම අරමුණක් විතක්කලා ਵਿਚාරන ස්වභාවයත් එක්ක තියෙන වේදනාවට කියනවා සවිතක්ක සංචාර වේදනා කියලා. විතක්ක සහිත විචාර සහිත වේදනා. ඒ විතක්ක සහිත විචාර සහිත වේදනා හැම වෙලාවෙම ලැබෙනවා කාමවචර භූමියේ තියෙන කුසල සිත්වල. අකුසල සිත්වලත් කාමවචර භූමියේ කුසල සිත් ඔක්කොම කුසල සිත්වල තියෙන වේදනාව සවිතක්ක සවිචාර වේදනාව. විතක්ක සහිත විචාර සහිත වේදනාව. අකුසල සිත්වල තියෙන වේදනාව සවිතක්ක සවිචාර වේදනාවයි. ඊට පස්සේ කාම භූමියේ විපාක තු එකදස. එතකොට 11 විපාක සිත සවිතක්ක සවිචාරයි. 11 විපාක සිත කියලා කියන්නේ ඥාන සහේතුක විපාක සිත් 8ක් තියෙනවනේ. ඥාන සම්පයුත්ත විපුත විපාක සිත් 8යි. කුසල මේ කුසල විපාක මනෝ ධාතු කියන්නේ විපාක මනෝ ධාතු සිතයි ඊට පස්සේ කුසල විපාක මනෝ ධාතු සිතයි සම්තිරණ විපාක සිද්දකක් තියෙන සෝමනස් සහගත උපේක්ෂ සහගත මනෝ ධාතු සිතයි සම්තිරණ සිද්දකයි කියන අහේතුක විපාක සිත් තුනේ සහේතුක විපාක සිත් අටක් කියන මේ 11 විපාක සිත්වල විපාක සිත්වල යෙදෙන වේදනාව සවිතක්ක සවිචාර වේදනා. ඒ සිත් ඔක්කොම විතක්ක විචාර සහිතයි. ඒකයි මනෝ ධාතුවේ ඉඳලා අරමුණක් විතක්කන විචාරණ ගතිය තියෙන්නේ. මනෝ ධාතු සිතේදී දැන් අපි කියමු චක්කු විඥාන මට්ටම ගත්තාම එහෙම මොකුත් විතක් විචාර නැහැ අවිතක්ක විචාරයි. ඒ කියන්නේ අබිනිපාත මාත්‍රයක් ඒ බාහිර රූපය නිසා හිතට ලැබෙන රූප ඡායා මාත්‍රයක්ම අල්ලගන්න ලක්ෂණය විතරයි චක්කු විඥාන මට්ටමේ තියෙන්නේ. නමුත් ඒ රූපය මනෝ ධාතු සිතේ ඒ රූපය අරඹයා හිතන ගතිය තියෙනවා. පහළ වෙන දේ අරඹයා විතක්කන විචාරණ ගතිය එක තියෙනවා. එතන ඉඳලම තමයි විතක්ක විචාර කියන කාරණාව ලැබෙන්නේ. ඊට පස්සේ ක්‍රියාසිත වලත් 11 ආකාර ක්‍රියාසිතම විතක්ක විචාර සහිතයි. ඔය කුසල විපාක කියපු න්‍යායෙතම ක්‍රියාසිතත් දකින්න. ඒ කියන්නේ සහේතුක ක්‍රියාසිත අටෙත් ක්‍රියා මනෝ ධාතු සෝමනස් සහගත උපේක්ෂා සහගත ක්‍රියා අහේතුක ක්‍රියා මනෝ විඥාන ධාතුවේ. එතකොට අපවම් වෙනවා අකුසලස්ස විපාකතෝ ද්වේ. අකුසල විපාකයන්ගෙන් සිත් දෙකක අකුසල විපාක මනෝ ධාතු සහ අකුසල විපාක සම්තිරණ කියන සිත් ගත්තහම මේ සිත් දෙකේ තියෙන වේදනාවද සවිතක්ක සංචාරක. එතකොට කාම භූමියේ එතකොට සිත් කීයක් තියෙනවද? නෙමෙයි. සවිතක්ක සංචාරක. දෙපංච විඥානේ වර්ජිතව නැතුව සිත් කීයද? 44යි. මොන මොනද 44? නෙමෙයි. එකටම ගත්ත හැකි අපිට. හා කුසල් සිත් 8යි. ක්‍රියාසිත 11යි. අකුසල් සිත් 12යි. විපාක සිත් 11යි. කුසල විපාක සිත් 11යි. දෙකයි. ඒක ගන්න කීයද? හරිද? 48යි. 44යි. එතකොට මේ සිත් 44ම කාමාවචර භූමියේදී ක්‍රියාසිත. ඊට පස්සේ රූපාවචර ප්‍රථම ධානයේදී කුසලයේද විපාකයේද ක්‍රියාද? ප්‍රථම ධාන රූපාවචර භූමියේ රූපාවචර භූමියේ ප්‍රථම ධානයේ කුසල සිතද විපාක සිතද ක්‍රියා සිතද මේක විතක්ක සවිතක්ක සවිචාර සහිතයි ඒ තුල ඇති වේදනාවද. ඊට පස්සේ ලෝකෝත්තර භූමියේ ප්‍රථම ධානයේ විපාක කුසල සිතද විපාක සිතද තේරෙනවද? එතකොට කාමාවචර භූමියේ සිත 44ක් රූපාවචර භූමියේ ප්‍රථම ධානයේ කුසල විපාක ක්‍රියා කියන සිත් තුනේ ලෝකෝත්තර භූමියේ ප්‍රථම ධාන කුසල විපාක කියන සිත්ේ තියෙන වේදනාව මොකද්ද? විතක්ක සහිත විචාර සහිත වේදනාව. ඊට පස්සේ කතමේ ධම්මා අවිතක්ක විචාර මත්ත අවිතක්ක වූ විචාර මාත්‍රයක් වූ විතක්ක රහිත විචාර මාත්‍රයක් වූ වේදනාව කියන්නේ මොකද්ද? රූපාවචර පංචම ණය කියලා පෙන්නන්නේ. ඒ කියන්නේ ප්‍රථම, ဒုတိය, තෘතිය, චතුත්ථ, පංචම කියන න්‍යායට අනුව රූපාවචරේ ဒုတိය ධ්‍යානයේ උපන්න කුසලයක් විපාකයක් ක්‍රියාවක් තියෙනවා නම් ඒකට කියනවා මොකද්ද? අවිතක්ක විචාර මාත්‍රය කියලා. ලෝකෝත්තර ධර්මයන්ගේ පංචම ණයේ ဒုတိය ධ්‍යානයේ කුසලයද විපාකයද කියන ටිකේ තියෙන වේදනාව කියනවා අවිතක්ක විචාර මාත්‍ර වේදනාව කියලා. මේකෙදි තව අවිතක්ක අවිචාර ධර්මයේ හැටියට ගත්තාම අවිතක්ක අවිචාර කියලා කියන්නේ විතක්ක නැති, විචාර නැති ධර්ම. විතක්ක විචාර රහිත ධර්ම. දෙපංච විඥාන, දෙපස් විඥාන. දෙපස් විඥාන කියලා කියන්නේ චක්කු සෝත කියන ඒ විපාක සිත් පහ කුසල අකුසල වලින් දෙකට බෙදෙනවා. ඊට පස්සේ රූපාවචර තික ධ්‍යානෙහිදී තුන්වෙනි ධ්‍යානයේදී කුසලයේද විපාකයේද ක්‍රියාවද, හතරවෙනි ධ්‍යානයේදී චත්තාරු ආරුප්පා කුසලතෝච විපාකතෝච කිරියතෝච. එතකොට සතර අරූප ධර්මයන්ගේ කුසලයේද විපාකයේද ක්‍රියාවද, ලෝකෝත්තර තුන්වෙනි ධ්‍යානයේ කුසලයේද විපාකයේද කියන මේ ටිකත්, ඊට පස්සේ පංචම ණයේ ဒုတိය ධ්‍යානෙ උපන්නෝ උපන්නෝච විචාරෝච. මේ ධර්ම අවිතක ඒක උන්නේ. එතෙන්දි මේ අවිතක් අවිචාර කියන ධර්මතාව පෙන්වන්න මේ කියන්නේ. එතකොට අවිතක්ක අවිචාර වේදනා කියලා කියන්නේ දෙපස් විඥානයන්ගේ තියෙන වේදනාවක් තියෙනවනේ, මේවා අවිතක්ක අවිචාර වේදනා. ඊට පස්සේ රූපාවචර භූමියේ තුන්වෙනි ධ්‍යානයේ තියෙන කුසල ක්‍රියා විපාකයන්ගෙත්, සතර අරූපී ධ්‍යානවල තියෙන කුසල ක්‍රියා විපාකයන්ගෙත්, ලෝකෝත්තර ලෝකෝත්තර තික ධ්‍යානෙන්ගි තුන්වෙනි ධ්‍යානයේදී කුසලයක් විපාකයක් කියන මෙන්න මේ ධ්‍යානවල තියෙන වේදනාවට කියනවා මොකද්ද? අවිතක්ක අවිචාර වේදනාව කියලා. මේකෙදී මේ අපිට හොඳ කරුණක් ලැබෙනවා. ඇයි මෙහෙම මේ සවිතක්ක සවිචාර, අවිතක්ක විචාරමත්, අවිතක්ක අවිචාර කියන ධර්මතාවයන් අපිට ඕනේ වෙන්නේ? ඇයි ඉගෙන ගත යුත්තේ අපි මේකෙදී? එතකොට දැන් ප්‍රධාන ලක්ෂණය වශයෙන් මේ හම්බ වෙනවා අපිට. දැන් අපි කියමු කාම භූමි අවිතක්ක අවිචාර වේදනාවක් ගත්තාම මේ වේදනාහිහිලා අපිට යමක් හිතන්න කියන්න කරන්න බෑ කියන කාරණාව කියනවා. ඒ වේදනාව උපදින්න හේතු වෙන ප්‍රත්‍යයෙන් ඒ ධර්මයේ උපදිනවා මිසක උපන්නා වූ ඒ ධර්මයේ ආරම්භය ප්‍රතික්‍රියාවක් නෑ ඒකෙදී අපිට. දැන් අපි කියමු දෙපස් විඥානය කියන තැන අවිතක්ක විචාර. ඒ කියන්නේ විතක්ක විචාර පවත්වන්න බෑ අපිට. හිතන්න කියන්න බෑ අපිට. ඒ වරඳය කරන්න බෑ අපිට යම. එතකොට ඊට මෙහා සිත් වලින් තමයි අපිට යමක් හිතනවා කියනවා කරනවා කියන දෙයක් වෙන්නේ. එතකොට හැම වෙලාවෙම අපි යම් දෙයක් ආරම්භය හිතනවා කියනවා කරනවා කියන දේ අපිමයි හදාගන්නේ උපදවා ගන්න කියන කාරණාව කියනවා. ඒකෙන් හොඳට අපිට ඒක කරුණක් හෙලි වෙනවා. ඒ කියන්නේ දැන් අපිට තේරෙන්නේ මේ බාහිර ලෝකේ තියෙන දේවල් වල විස්තරනේ අපි දන්නේ. අපි කියමු මේක කනුව, මේක ඔරලෝසුව, මේක කැලෙන්ඩරේ, මේක බිත්තිය වහල කියලා බාහිර භෞතික ලෝකේ දෙයක් නේ අපිට හම්බ වෙන්නේ. මෙතෙන්දි හොඳට තේරෙනවා යම් වස්තුවක් පිරෙන වෙලාවේදී කිසියම් දෙයක විස්තරයක් නොදන්නා මට්ටමකයි අපිට මේ වේදනාව පහළලා තියෙන මේ අරමුණ හම්බලා තියෙන්නේ. මේ මේ හම්බ වෙන හැම අරමුණකටම විස්තර හිතලා තියෙන්නේ අපි. චක්කු විඥාන මට්ටේ පිරෙන හැම වස්තුවකටම පිරෙන මට්ටමේදී විස්තරමකුත් තිබිලා නැහැ හැමදාම. එතනින් පස්සේ ටික ටික හිතන්න අපි හුරු වෙලා තියෙන විතක් විචාරය ඉදලා තියෙන්නේ මනෝ ධාතුවේ ඉඳලා ඔබට. ජවන් සිත් මනෝ ධාතුවේ ඉඳලා මනෝ විඥානයේ ජවන් දක්වා මේ ටිකේ තමයි දැන් ඔක්කොම විතක් විචාර කියන කාරණා යෙදිලා තියෙන්නේ. කියන්නේ එතකොට දැන් චක්කු විඥාන වගේ තැනකදී විතක් විචාර ඒ කියන්නේ හිතලා බලනවා කියන කාරණා නැහැ. පෙනිලා විතරයි. දැන් මේයන් හෙලිබෙන්โดන මේ සිද්ධි මේ ඉගෙන ගන්න එක. එතකොට එහෙනම් මේ හැම අරමුණක්ම මේවා කැලෙන්ඩරේ හෝ ලෝතු හෝ පිටියේ හෝ කියලා මේ දෙයක් අපිට පේනවා කියන මට්ටමක විපාකයක් අපි වින්දට ඒ විපාකේ සකස් කරගෙන තියෙන්නේ අපි. කර්මය කියන එක අපිට හම්බ වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පේන රූප ආයතනය ගත්තාම පටවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව නිසා සතර මහා ධාතුව ඇසිර කරගෙන පවතින ඒ රූපය නිසා හිතට අබිනිපාත වර්ණ සතහන් මාත්‍රයක්ම පහළ වෙලා තියෙනවා. තේරෙනවද? දැන් මේ පේන දේ එතන තියෙනවා හෝ පෙනෙන දේ තියෙන දෙයක් නිසා පෙනෙන මිසක පෙනෙන දේ තියෙනවද නැද්ද ඒ කතාවක්වත් මේ පේන වස්තුව මේ අහවල් දේ කතාවක මුකුත් දන්නේ නැහැ. නිකන් හරියට කැඩපතක් ඉස්සරහට ගියාම ඡායා මාත්‍රයක් වටෙනවා වගේ සිද්ධියක් විතරයි මේ දෙපස් විඥානයේ කියන තැනදී තිබිලා තියෙන්නේ. ඒකයි විතක් විචාර මුකුත් නැහැ. අවිතක් අවිචාරයි. ඊට පස්සේ මෙහෙම වෙන සිද්ධි ටිකකදී අපි ඒ අරමුණ ඒ සිත නිරුද්ධ වෙනකොට ඊගාව සිත කියන්නේ විතක්ක විචාර යෙදෙන මට්ටමේ සිත මනෝ ධාතු කියන්නේ යමක් හිතන්න පුළුවන් ස්වභාවය තියෙනවා. ඒ අරමුණට යමක් හිතන්න උත්සාහවත් වෙන ලදරු ළමෙක් බහතෝරනවා වගේ අම්මා කියලා කියන්න උත්සාහවත් වෙනවා වගේ ඈ ඊගාව සිතකින් මේක මෙහෙමයි කියලා ටිකක් හැතිරෙන gati. ඊට පස්සේ ආ මේක කැලෙන්ඩරේනේ දිත්‍යනේ කියලා හිතනවා කියන මට්ටම දක්වා දියුණු වෙලා ජවන් කියලා කියන්නේ. ඊට පස්සේ විපාකයේ තමයි අපිට හම්බ වෙන්නේ කාමාවචර විපාක කියලා කියන්නේ මේ සිද්ධි ටික ඔක්කොම යට කරගෙන දැන් විපාක හැටියට තමයි අපිට ආපහු මෙහෙම පේන්නේ. ජවන් මට්ටමට තමයි ක්‍රියා කියලා හම්බ වෙන්නේ. අන්තිමට අපිට දැන් මේකට හම්බ වෙන විපාක තමයි බාහිර මෙහෙම දෙයක් තියෙනවා කියන තැනකින් තමයි අපේ ලෝකෙම ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට දැන් ඕකට අපිට ගත්ත හැකි සත්ත්ව ලෝකයේ සංඛාර ලෝකයේ අවකාශ ලෝකයේ කියන සිද්ධාන්තේ දැන් අවකාශ ලෝකය කියලා කියන්නේ යම් තැනක ඉඳ සංඛාර ලෝකය කියලා කියන්නේ යම් තැනක තියෙන මේ හේතුව. එතකොට සත්ත්ව ලෝකය කියලා කියන්නේ ඒකෙන් ලැබෙන විපාකය. ඒකෙදි අපි මෙහෙම කියලා ගත්තොත් දැන් හේතුන්ගෙන් යමක් හටගන්න ස්වභාවයක් තියෙනවනම් මේ හේතුන්ගෙන් හටගන්න සිද්ධාන්තයට කියනවා සංඛාර ලෝකය කියලා. සංඛාර කියලා කියන්නේ හේතුන්ගෙන් හටගන්න ධර්මතා. මේ හේතු ගත්තම මේ ඵලයන් හටගන්න පුළුවන්. ඒකට හැබැයි අවකාශ ලෝකයක් තියෙනවා. ඒතර ඉඩ තියෙනවා. ඉඩ කියලා කිව්වේ දැන් අපි කියමු සැපසහගත ස්පර්ශයක් වුණාමයි සැප වේදනාව ඇති වෙන්නේ. දුක්සහගත ස්පර්ශයක් වුණාම දුක්සහගත වේදනාව කියන්නේ ඉඩ තියෙනවා. සංඛාර ලෝකයේදී සැපසහගත වේවා දුක්සහගත වේවා මේ ස්පර්ශ නිසා වේදනාව කියන ධර්මතාවයක් හම්බ වෙනවා. එතකොට ඔක තව න්‍යායකින් ගත්ත හැකි. දැන් අපිට මේ සිද්ධාන්තය තුළ මේ සත්ව පුද්ගල ආත්ම භාවකින් යුක්ත සත්ව ලෝකයක් හම්බ වෙනවා. දැන් කාමාවචර ලෝකයේ සත්ව ලෝකය කියලා කියන්නේ අපිට අනාත්ම ස්කන්ධයන්ගේ ආහාරපත්යෙන් හැදෙන රූපේවත් වේදනා සංඥා සංකාර විඥාන කියන චෛතසික චිත්තචෛතසික මේ කිසිම දෙයක් පේන්න නැතුව අපිට සත්ව පුද්ගලෙම හම්බ වෙනවා. මේ තමයි සත්ව ලෝකය. දැන් මෙහෙම ගත්තාම මේ මිනිස්සු දෙවියෝ ඉන්නවා, බ්‍රහ්මයෝ ඉන්නවා, තිරිසන්ව ඉන්නවා කියන මට්ටමක තමයි අපිට ලෝකේ පාත් වෙන්නේ. මේක සත්ව ලෝකය කියන්නේ. සංඛාර ලෝකය කියනකොට පහළ වෙන්නේ හේතුන්ගෙන් හටගන්නා වූ ධර්මතා. දැන් අපි සත්‍යය කියන තැනකද හේතුන්ගෙන් හටගන ධර්මතාවයක් තියෙනවා. එතකොට සංඛාර ලෝකය කියලා කියන්නේ මේ මේ මනුෂ්‍ය භූමිය කියන තැනක අපි කියමු මෙතන තියෙන්නේ මේ වගේ ස්පර්ශයකටයි හේතු. අපාය කියන තැනක තියෙන්නේ මේ වගේ ස්පර්ශයකටයි හේතු. තියලෝක කියන තැනක තියෙන්නේ මේ වගේ ස්පර්ශයකට හේතු කියලා එහෙම හේතු පරිසරයක් තියෙනවා. ඉතින් දැන් මෙතනදී හැම වෙලාවෙම අපිට හම්බ වෙන්නේ චක්කු විඤ්ඤාණ වගේ සිතකින් දර්ශන මාත්‍රයක් විතරයි, චිත්‍රය හඬ නොකවපු චිත්‍රයක් වගේ. ජව මට්ටමට එනකොට මේක යම් වස්තුවක් බවට පරිවර්තනය කරගන්නවා අපි. ඒ පෙවුණු දේ කැලෙන්ඩරයක්ද, බිත්තියක්ද, ඔරලෝසුවක්ද, මනුස්සයෙක්ද කියන මට්ටම හිතා ගන්නවා. දැන් ඔන්න ප්‍රපංච සංඥාවක් හදාගන්නවා. ප්‍රපංච සංඥාවක් කියන්නේ චක්කු විඤ්ඤාණ මට්ටමේදී, චක්කු විඤ්ඤාණ මට්ටමේදී ඒ ස්පර්ශෙන්ස පහළ වෙච්ච සංඥා මාත්‍රයම, දර්ශන මාත්‍රයම, රූප මාත්‍රයම අරගෙන ඒ රූපෙම මේ ඔරලෝසුවක් කියලා හිතේ හදාගන්න එකක්. මේ හැඩේම දැන් විස්තර ඇති ගොතු කරගෙන තියෙනවා. දැන් මේ හැඩේ අපිට දැන් විදීම හිතන්න පුළුවන් මේ ඔරලෝසුවක්, ඔරලෝසුවක්, ඔරලෝසුවක් මනුස්සයෙක් කියලා හිතනවා. ආයේ බාහිරෙන් ධාතු ටික මෙහෙම ගැටෙනකොට මේ අනාත්ම සංඥාව පහළ වෙනකොට ක්ෂණිකවම විපාක කියලා කියන්නේ අපි මේ ඔරලෝසුවක් නේ, මේ මනුස්සයෙක් නේ කියන එක සිහි වෙන මට්ටමට හදලා තියෙනවා. දැන් අපි පැත්තක ඉඳලා සිහි කරන මේ මේ පේන හැඩේට, පේන වෙලාවට කියන්නේ ඔරලෝසුව කියලා. ওই හැඩේ හිතින් සිහි කළා කියන්නේ ඔරලෝසුව කියලා. දැන් ආපහු බලන් දෙන්නේ ඔරලෝසුව බලන් යනවා කියලා. මෙහිම බලන් ගිහාම අපිට ලැබෙන්නේ අපිට තීන්දු తీරන කිසිවක් නොදුන්නු රූප මාත්‍රයක් විතරයි සතන්. මේ ටික වැටෙනකොටම කලින් අපි කියන්නේ කළා තියෙනවානේ හැඩි ඔරලෝසුවක් කියලා. ඒ ටිකමයි අපහු තියෙන්නේ කියන තැනට හදලා. දැන් ලෝකය පංචායතනෙන් දැක්කත්, මන ආයතනෙන් දැක්කත් දෙකම එකට එකතු වෙන විදිහටයි අපිට මේ ලෝකේ හම්බ වෙන්නේ. එතකොට දැන් ඔය ටිකේදී තමයි අපිට නව කර්ම වෙලා තියෙන්නේ. පුරාණ කර්මයට හටගන්න විපාකයෙන් යට කරගෙන නව කර්ම වෙලා දැන් මේ තියෙන්නේ අපිට. නව කර්ම නොයදුනොත් පුරාණ කර්මය අපි දන්නේ නැහැ. පුරාණ කර්මෙ විඳලා අවසන් වෙන නිමිති නැහැ අපිට කියන තැනකින් තියෙන්නේ. ඒ කියන්නේ අපි මෙහෙම කිව්වොත් අපි දැක්ක ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන මේ මට්ටම අදහම්බ වෙන්නේ ඒ කියන්නේ යථාර්ථයෙන් තෙන්දී එක සිත් මට්ටමින් ගන්නේ පා ආයතන මුල් කරගෙන පහළ වෙන හැම සිතම ඒ ආයතනේ නමින් නම් කරනවා බලන්න පුළුවන්. එතකොට අපි කියමු ඒ ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන මට්ටම අවිතක් අවිචාරයි කියන මට්ටමක යෙදුණා කියන්නකො. ජව මට්ටමට එනකොට ඊට සම්බන්ධ යමක් අපි නොහිතුව මේකට කියන්නකො අර්ථික ගැන ඒ සිත් පහළ වෙලා තියෙන අවස්ථාව දන්නේ. ඒිට මෙහා හිතන සිද්ධි හිතන කොටත් අර සිද්ධිය නිරුද්ධ වෙලානේ. හිතන සිද්ධිය උපද්දවන්නේ තමන් තමන් මනෝමෙන්මනේ. ඒ ටික පුරාණ සිද්ධියකට ගැලපුණේ නැත්තම් ඒ පුරාණ සිද්ධිය ගැන අලුතෙන් අපිට නිමිති නැහැ. ඒ ජවම මේ මනුධාතු මට්ටමේ ඉඳන් උපදවාගත්ත මට්ටමක නිමිත්තක් තමයි අපිට සිද්ධිය ලැබෙන්නේ, තේරෙන්නේ, තියෙන්නේ. අපි ධර්ම ඉගෙන ගන්නකොට මේ සිද්ධාන්ත දෙක දැනගත්තොත් ඒද නුවණින් මේ කාරණාව වෙන් වෙනවා අපිට. පුරාණ කර්මය ආරම්භය, ඒ කියන්නේ අලුතෙන් අපිට යම් නිමිත්තක් ආවනම් ආවෙම නව කර්ම හරහායි. ඒ කියන්නේ විතක්ක විචාර කියන කාරණා දෙකේදී මේ ආධ්‍යාත්මික ධර්මයන්ගෙන් තමන්නේ හිතන්න ගත්තේ. ඒ හිතන්න ගත්ත නිමිත්තත් ඒ නිමිත්ත ගැන විස්තරයක් ටික හදාගත්තේ තමන්නේ. පුරාණ කර්මෙන් හටගත්ත ටිකක ලක්ෂණය තමයි විතක්ක විචාර කියන ධර්මතාව යොදන මට්ටම වෙනකොට යන නිරුද්ධ වෙනවා. ඊට පස්සේ අපි ඒ වගේම එකක් හිතට අරගෙනයි ඒකටයි විතක්කලා විචාරලා මේ අහවල් දෙයි කියලා හිතාගෙන ඉන්නේ. ඒ වෙනකොටත් විපාකේ නිරුද්ධ වෙලා. ඊට පස්සේ දැන් මේ කතා කරපු එකට තියෙන විපාකේ තමයි අපිට හම්බ වෙන්නේ ලෝකේ. මෙහෙම දේවල් තියෙනවා තියෙන. ඒ කියන්නේ දැන් අපි හිතෙන් හිතාගත්ත එක දිහායි, අපි හදාගත්ත එක දිහායි බලාගෙනයි උරලෝකෝ කියලා එකක් තියෙනවා. තියෙන්නේ අහවල් තැනයි කියන්නේ හිත හිතා ඉන්නේ. එහෙම හිතාගෙන හිතප කර්මයට හා බලන්න යන්කො කියලා ගියාම ඒකට ලැබුණු විපාකයට තමයි ආයෙත් ඇහැ රූප හැදිලා. දැන් ඔන්න ඒ කර්මයට හැදෙන විපාක ටික. දැන් පුරාණ කර්මෙන් හැදෙන විපාකේ ඉවරයි. ඒකෙදි බිත්ති ඔරලෝසු එවුව කතා නැහැ. ඒ ටික ඉපද නිරුද්ධ වුණාම දැන් ඔරලෝසුවක් තියෙනවා. ඒක හැදේ මෙහෙමයි කියලා තමයි මනෝ ධාතු සිතේ ඉඳන් අපි තීරණය කරගත්තේ. දැන් ඔරලෝසුවක් තියෙනවා මෙහෙමයි කියලා අපි හිතාගත්ත කියන්නේ හා බලන්න යන් කියලා ගියාම දැන් ඇතුළත හදාගත්ත නිමිති ටික ඒ කර්මයකට විපාක හැටියට තමයි දැන් අපිට නීති කාය බලන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් උරලෝසු බලන්න ගියම ආයෙත් මේ හැම්බලා ගැටිලා චක්කු විඥානේ උපදින්නේ. දැන් මේ හේතු ටික උපදවාගත්තේ මේ චේතනාව මතනේ, කර්මයේ මතනේ. මේ නව කර්මයට ආපහු විපාක නැති කරගත්තේ. ඒ ටික අතහැරලා යනකොට ආයෙත් හිතින්නේ මොකද්ද? උරලෝසු කියලා එකක් තියෙනවා කියන එක. දැන් පුරාණ ටිකේදී ලැබුණු ටිකේ අපිට හටගෙන නිරුද්ධ වුණා නිමිති මුකුත් තිබුණේ නැහැ. තේරෙනවද මම කියන්නේ? අන්න එහෙම සිද්ධිය කෙනුයි මේ මම ওই පුරාණ කර්ම ගැන කතා කරන්නේ. කියන්නේ අපිට දෙවුණුවකේදී බලන්න යන්න හම්බ වෙන්න ආපහු විඳින්න හම්බ වෙන්නේ කර්මයකින්මයි, නව කර්මයකින්මයි. අපි කියමු දැන් මේ තේන සිද්ධාන්තය ගත්තොත් පෙනී කැඩපතකට ඡායාවක් වත්නා වගේ මේ ඇහැ රූපේවත් දන්නේ නැහැ, රූපේ ඇහැවත් දන්නේ නැහැ. ඒ නිසා පහළම සිත ඒ දේවත් දන්නේ නැහැ කියන තැනකින් තියෙන අවිතක්ක අවිචාර මට්ටමේ. දැන් මේ ටික අරගෙන අපි හිතින් සිහි කරන මේ නිමිත්තම අරගෙන මේ තමයි අරහඳුරු, මේ සමාහිතඳුරු, මාංකල්ලහඳුරු කියලා අපි හිතලා දැන් හදාගත්තා කියන්නකෝ. දැන් හදාගත්තාම හිත ඇතුලේ තියෙනවා නිමිත්තක්, මෙන්න මේ හැදේ, මේ අහඳුරු, ආවල්හඳුරු මෙමය ඉන්නේ කියලා. දැන් හැම වෙලාවෙම ඔහොම දැන් හිතාගෙන තියෙනවා, දැන් මෙහෙම කෙනෙක් ඉන්නවමයි කියලා හිතාගෙන ඉන්නේ. දැන් ඔය තමයි අලුත් විපාක ටික මුල් කරගෙන අලුත් හදාගත්ත කර්ම ටික. මම දැන් යන්න ඕනේ සමහිත හාමුදුරු හම්බෙන්න කියලා හිතාගෙන යනවා. දැන් අපි බලන්න යනකොට දැන් කලින් විපාක ටික සම්පූර්ණ ඉවරමයි. දැන් මේ විපාකේ මුල් කරගෙන ඉන්න කර්ම ටිකනේ මේ තියෙන්නේ. දැන් මේ කර්මයේ නිසා මොනිට හඳු බලන්න කියලා යන නිසාම තමන් ගාව තිබුණු બ્લોක් එකේනේ දැන් මේ තීරණ ටික ගත්තේ. නැත්තම් නිකන් අහසේ තියෙන තීරණ ටිකක් නෑනේ. ඒ ගිය නිසාම ඇහැ හැදිලා, රූපය හැදිලා, චක්කු විඤ්ඤාණය දැන් පහළ වෙයි. දැන් මේ හේතු ටික පහළ වෙන්නේ මේ කර්මයේ මතයි. තේරෙනවද? මොකද ආයෙත් දැන් මේ හේතු ටිකද ආයෙත් අපිට පහළ වෙන මොහොතේදී අවිතක්ක විචාරමයි දැන් තේන්නේ. ආයත් මේ ටික ඉතර නිරුද්ධ වෙනකොට ආයත් හරි සමාහිත ආමුරු හිතේ තමයි තවදුරටත් මම කතා කරුවා කියන දැනගින් තමයි ආයත් ඒ නිමිත්තම තහවුරු කරගෙන යනවා. දැන් විපාක ටික නිරුද්ධයි, ආයත් කර්ම වෙනවා. ආයත් දශක බලන් දෙනවා කියලා ආයත් මේ ආයතන ටික හදාගන්න හේතු වෙන්නේ මේක. හැම වෙලාවෙම ඔහොම විවිධ ඉන්නකොට මරණාසන්න මොකද දැන් බලන් යන්න ඕනේ. අර එහෙම කියන කැමැත්ත තියදලා තියෙන්නේ මේ විපාක ටිකම කර්ම කරගත්ත මේ නිමිති ටිකෙන්. මේ බලනවා කියන ටිකිනුත් ආය පෝෂණය වෙලා තියෙන මේ ආතේ මේ ටිකම. මරණසන්න මොහොතේ බලන් දැන්න ඕනේ කිය කියා ඉන්නකොටම මෙතන මරණසන්න මොහොතේ එනකොටම සිහි වෙනකොට අර ඉන්නකොට බලන් යන වගේම ප්‍රතිසන්දිය වෙනුත් බලන් යනවා. එතකොට මේ රූපය හොඳට බලන්න පුළුවන් මොන වගේ තැනකද හිටියේද? මිනිස්සෙක් හිටියත් හැම වෙලෙම බලන්න බැහැ. පෙරේතෙක් වෙලා හැම වෙලාවෙම හතර ඉරියව්වෙම ජීවිතේකින් බලන්න පුළුවන් විදිහට උපදින. ඒ කිය හැම වෙලාවෙම බලන්න ඕනේ කමින්ද තණ්හාව තියෙන්නේ. ඉතින් හැම වෙලාවෙම හැමදාම බලන්න ඕන විදිහතරකට උපදිනවා. තමන්ගේ ප්‍රාර්ථනාව වඩාත් හොඳට කරලා දෙන්න. එතකොට ඒක ප්‍රතිසන්දි වශයෙන් පැන්නේ. ඔන්න ප්‍රතිසන්දි වශයෙන් යා තමුහම ඒ තමුන් නිසා දැන් ආයතන ටිකක් හැදෙනවා. දැන් ඊ ආයතන ටික නිසා ආයි චක්‍රය වෙන විදිහකට පටන්. දැන් තේන්නේ වෙන විදිහකට. කියන සිද්ධියකින් ආයෙත් මාරු වෙනවා ඊට පස්සේ ආයතනෙට. කියන චක්‍රයක් තියෙනවා. ඉතින් මේ අවිතක්ක සවිචාර කියන මේ ධර්මතාව දිගෙන ගැනීමෙන් හොඳට හසු වෙන්න ඕනේ තමන්ට අවිතක්ක විචාර ධර්මයන් හම්බෙන හැටි, ඊට පස්සේ විතක්ක විචාර ධර්මයන් මනස තුළ යෙදෙන හැටි, ඒ නිසා නැවත අවිතක්ක විචාර ධර්මයන් උපදවා ගන්න හැටි කියන මේ සිද්ධිය අපිට හමු වෙන්න ඕනේ. ඒකටයි මේවා ඉගෙන ගන්න අපි. දැන් අපි දන්නවා මුලින් එතකොට පුරාණ කර්මෙන් හටගත්ත වේදනා තියෙනවා අපි දන්නේ නැති මට්ටමක තියෙන්නේ. නිමිති නැති මට්ටමක. අපි යමක් දන්න මට්ටමක යමක් විඳිනවා කියලා කියන්නේ ඒ කර්ම. හැම වෙලාවෙම දන්න මට්ටමක අපි යමක් විඳිනවා කියන ලෝකයන් තුසේ කෙනෙක් ඒක කර්ම වෙනවා. එතකොට එයින් දන්න මට්ටම කියන ටිකට විතක්ක විචාර කියන ටිකට අයිති වෙන්නේ මේ සවිතක්ක සවිචාර කියන ටිකට අර දෙපස් විඥානයේ ඉඳලා මෙහා ටික ඔක්කොම ඒවා හැබැයි විපාක. නමුත් මේ විපාක සිත වුණත් යමක් හිතන හුරු වෙන මේ එකම બ્લોක් එක අතහැරනකොට ක්‍රමානුකූලව අරගෙන එනවා මේ යමක් කර්ම කරගන්න රැස් කරගන්න. ඔනෝ ඒ නිසාමයි දැන් අපිට තව කාරණාවක් හම්බ වෙනවා. දැන් එකම මේ වස්තුවක්ම අරගෙන අපි කිව්ව රූපේම දකින්න සිතක් 17ක්ම හිතනවා කියන ක්‍රමයේ යෙදෙන්නේ නැහැ. අපිට පුළුවන් රූපේ දකින්න වෙලාවෙදි හිතෙන්නේ නැහැ. හිතන්න බෑ. ඒක ඉපද නිරුද්ධ වෙනකොටම යමක් හිතන්න පුළුවන් විදිහට රූපය දකින්නවා කියන තැනක තියෙනවා. ඒක ඉපද නිරුද්ධ වෙනකොටම දැන් අපි කියමුකෝ මනෝ ධාතු කියන තැනදී විතරයි අපිට හිතන්න පුළුවන් මට්ටමක රූපයේ බාහිර ආයතෙන් තියමු වෙන ගතිය තිබුණේ. ඊට පස්සේ ඇති වෙන හැම සිතක්ම අපිට හම්බ වෙන්නේ රූප ආයතනේ අතහැරලා. මනෝ ධාතුවත් ධම්ම ධාතුවත් කියන ආයතන දෙක මුල් කරගෙන උපදින සිත් මනෝ විඥාන. දැන් පටන් ගන්නෙ ඒද රූපෙම යන ගණයට යනවා. ඒ කියන්නේ දැන් චක්කු විඥානයෙන්ද රූපය දැක්කා කියන කාරණාව කියනකොට දැන් මෙතෙන්දී තව සිද්ධියක් දකින්න ඕනේ. දැන් විඥානයේ පස්ස සම්පයුත්තයි වේදනා සංඥා සංකාර පස්ස සම්පයුත්තයි කියන සිද්ධියේදී රූපේ හෝ ඇහැ හෝ සිත හෝ ඔවුනොවුන්ට වෙන එකක් හම්බ වෙනවා කියන කාරණාව යෙදෙන්නේ නැහැ. අපි කියමු විඥානේ පස්ස සම්පයුත්තයි කියන කාරණාවේදී බලන්න ඇහත් රූපියක් තියෙන තැනකට විඥානේ පැමිණෙනවා විඥානේ එක්වීමෙන් කියන සිද්ධියේදී හම්බ වෙනවා ඇහැට රූපය හෝ රූපය ඇහැට හෝ මේ දෙන්නට විඥානය හෝ විඥානයට මේ දෙන්න හෝ හම්බ වෙනවා යන නොය දෙනවා. මේ ධර්මතා තුන එක්වීමෙන් යෙදීමෙන් ස්පර්ශය කියන කාරණාව ඉපදෙනවා. සංයෝගයක් මේ තියෙන්නේ. ඒ ස්පර්ශය නිසා ඒ සිතක නාම ධර්ම පහළ වෙනවා. ඔන්නෝ කියලා යමක් දැක්ක කියන කාරණාවට තියෙන්නේ. සිතක ස්පර්ශයකින් නාම ධර්ම පහළ වෙනවා. ස්පර්ශයේ උපදින ස්පර්ශය ඇති වෙනවා කියන කාරණාව දක්වා වැය වෙලයි තියෙන්නේ මේ රූපයයි සිතයි දෙක. මොකද අපි මෙහෙම කිව්වොත් බැරි වෙලා මේ සිතකින් රූපය කෙලින්ම බලනවා කියන සිද්ධියක් වුණොත් වෙනවනම් රූපයේ හිතක ගැටෙනවා කියන කාරණාව කියන්න පුළුවන් අපිට. ඒ කියන්නේ ඈත තියෙන කෝ රූපයක් ගැටෙනවා කියන්න පුළුවන්ද? සිතක රූපයේ සංසට්ටයි. රූපය ගැටෙනවා කියලා කියන්න පුළුවන්. රූපය හැම වෙලාවෙම සිත විසංසට්ටයි. හිතක ගැටින්නේම නැහැ. ඒ කියන්නේ හැම වෙලාවෙම හිතට පුළුවන්කම තියෙන රූපයක් රූපයක් සමග විතරයි ගැටෙන්නේ. පටිග සම්පස්සේ කියන කාරණාවෙන් කියන්නේ රූප ගැටීම නිසා ඇතිවෙන ස්පර්ශයක් මිසක හිතට රූපයක් හසු වීම නිසා නෙමෙයි. අපි කියමු මේ රූපයට විඥානය බැස ගන්න පුළුවන්. තේරෙනවා. දැන් මේ සවිඥානික රූපයට යම ගැටෙනකොට මේ සිතේ යම් ගති ටිකක් ඇති වෙන්න පුළුවන්. දැන් මේ විඥානේ මේ රූපයට බැසගෙන නිසා දැන් රූපය සවිඥානිකයි. සවිඥානික රූපයට යමක් ගැටුණා. සවිඥානික වස්තුවකට යමක් ඒ වස්තුවට ගැටෙනකොට වස්තුව ඇතුළු කරගෙන තියෙන විඥාණයට දැනෙනවා. එතන කියන්නේ වෙනවා ඒ දැනීම කොහොමද? කයත් පොට්ටබ්බියත් විඥානයත් නිසා මේ දැනීම. කායම් පටිච්ච පොට්ටබ්බේච කියලා කියන්න වෙනවා. ඒ කියන්නේ කය විඥානයේ විඥානයේ රූපයට බැසගෙන හිටියොත් අත විතරක් තියනවා කියන එකෙන් කියන්නේ එහෙම දන්නේ නැහැ මුකුත් දැන්. දැන් අත තියනවා කියන දැන තියනවා විඥානයයි කයයි මේ තියෙන්නේ. ඒකට ගැටෙන්නේ යමක් නැති හින්දා දන්නේ නැහැ. ඒ සවිඥානික කය හරියට මේ යක්ෂේ කාරූඩ වෙලා ඇහිලා ඉන්නවා වගේ සිද්ධියක් මේ තියෙන්නේ. වගේ නෙමෙයි මේ සිද්ධිය මේ තියෙන්නේ. යමේ කාරූඩ වෙලා මේ රූපෙට රූපේ වාසගෙන ඉන්නේ. විඥාණයට පුළුවන් වුණොත් මේ කනුවට දැසගන්න දෙන සවිඥානික. ඔය කනුව අපි ඇල්ලුවොත් තග්ගල තීරේ එතන එතන හිතේ යම් ගතියක් ඇති වෙයි. එතකට මෙතනදී ඔව් දැන් මේ ඇහැ දෙහෙන එකක් කියලා දකින්න. මේ කය වගේ මේ ආයතන පුරාම හරියට කෙනෙක් වතුර කලයක් ඔළුවේ ඉඳ වක් කරගත්තාම කොහොමද? ඉතුරු නැතුව මේ ඔක්කොම තිබිලා තියෙනවා යම්සේද? කරන්ට් එකකට වතුර ටික කරන්ට් එකකට තිබ්බොත් අපි මේ හරියෙන් තියෙන දාලා තියෙනවා කරන්ට් එක වතුරකට. දැන් අපි අල්ලනවා එහා කෙරෝලේ බිත්ති. වදිනවනේ අපිට. නමුත් එහා කෙරෝලට අපි දාලා නැහැනේ කරන්ට් එක. මොකද මේ වෙලා තියෙන්නේ? එකින් එක සම්බන්ධය නිසා මේ ඔක්කොම එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ වගේ සිද්ධියක් මේ තියෙන්නේ වස්තු රූපය අතුරු කරගෙන ඉන්න විඥානය හරියට මේ කරන්ට් එක වතුර දැම්මා වගේ එකම පුරාවට මුළු ශරීරයෙන් පැතිරලා තියෙන්නේ. දැන් මේ ඇහැ කියන දැනුත් එහෙමයි. කන කියන දැනුත් එහෙමයි. නාසය, දිව, ශරීරය ඔක්කොම ආයතන පහම එහෙමයි. දැන් මේ ඔක්කොටම කියන සවිඥානික කය කියලා. මේ සවිඥානික කයට ඒ තැන්වල මෘදු ගොරෝසු මත ස්පර්ශ ගැටීම් දැනෙනවා. දැන් මේ වගේ තැනකට රූපයක් ගැටුනොත් කයත් විඥානය තියෙන සවිඥානික කයට රූපයක් ගැටුනහම ඒ කය අසුර කරගෙන තියෙන විඥානයේ මෙහෙම ගතියක් එයි කියන සිද්ධියක් වෙනවනේ. එතකොට විඥානයේ කල්ැතුව කයට දැනගත්තා කියන සිද්ධිය නෙමෙයි මේ කියන්නේ. දැන් මේ සිද්ධාන්තයේ ඊට පස්සේ මේ දැනුම හඳුනනවා කයත් පොට්ටබ්බියත් කාය විඥානයත් නිසා කියන කාරණාවෙන් හඳුනනවා කය ගැන දැනුම නිසා කියන එක. මේ එකම සිතේ පැවැත්ම කය හරහා ප්‍රකට වුණාම ඒ නමින් නම් කරනවා. ඔහුම තියෙන සවිඥානික ආයතනෙන් රූපයක් ගැටුනහම ඒ ප්‍රසාර ඒ හිතට දැනෙනවා. දැනනකොට කියනවා චක්කු සම්පස්සේ කියලා. ඒ සිතේ ගති ටිකකින් තමයි විඳිනවා හඳුනනවා කියන ටික ඊදෙන්නේ. ඒ රූපය කියලා එකක් අමුතුවෙන් මෙහි තියෙන සිද්ධිය දකින්නවා කියන කාරණාවකින් නෙමෙයි මේ වෙන්නේ. මේ රූපේ නිසාම මේ ඒක මං කිය මේක රළු ගොරෝසු ස්වභාවල් තියෙනවා. ප්‍රසාදයන්ගේ සුකුම ගොරෝසු ස්වභාවල් තියෙනවා. ඕකෙදි හොඳට පෙන්වන දැන් විදර්ශනා නුවණ ගැන පෙන්වනකොට පිටකේදී විදර්ශනා කරන හැටි පෙන්වන්නේ. දැන් හිත හොඳට සමාධි කරලා සමාධිගත මනසකින් එයා හොඳට මේ ශරීරය ගැන බලනවා. දැන් ඔබට හම්බෙන අපිට දීගණිකායම බලලා මේ ශරීරය ගැන නුවණින් මෙනෙහි කරනවා. මේ ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් හැදුණු, මෞපියන්ගේ ලේ ඇතිච නිසා හැදුණු, කනබුන ආහාර පානෙන් යැපෙන, කැවීම පෙවීම නැවීම යැඳීම ආදී නොයෙන් පිළියම් කළ යුතු කියලා ශරීරයේ ස්වභාවය හොඳට මෙයාට පේනවා. දැන් යථාර්ථයට හම්බ වෙන්නේ මේ වර්ණ සතන් වශයෙන් තනකින් නෙමෙයි, මේ රූපයේ ස්වභාවය හොඳට හිත තබනවා. තබලා මේ හිත එත් සිතන් එත් බන්ධන මේ හිත මෙහි බැඳලා තියෙනවා කියලා එයාට හොඳට පේනවා. ඊට පස්සේ ඒකට බුදුහාමර පෙන්න උපමාවක් යම් වෙරළු යක්කෝ පළිඟුවක් හෝ යම් මිනි කැටයක් අරගෙන ඒක විදලා නූලකින් දැම්මහම දැන් මේ නූල දැම්මත් මේ මැණික විනිවිද නූල පේනවා. දැන් මේ පැත්තෙන් දැන් බැලුවා නූල තියෙනවා පේනවා, එහා පැත්තෙන් දැන් බැලුවා පේනවා. එයාට මේ මණික හොඳට පේනවා, මේ නූල මණික ඇතුලෙන් ගිහිල්ලා මේ මණිකේ බැඳිලා තියෙනවා කියලා නූලත් පේනවා. ඒ වගේ හොඳට විදර්ශනාගත සමාධිගත මනසකට ගියාම මේ රූපයත් මේ රූපයේ විඥානය බැඳිලා තියෙනවා කියලා ওই උපමාව කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන හොඳට මෙන්න මේ වගේ කියලා. එතකොට ඒ විදර්ශනා නුවණකින් දකින්න ඇත්ත ඇති හැටි දැනෙද්දි තියෙන්නේ එහෙම. ඒ රූපේ මේ හිත බැඳිලා තියෙනවා. ඔය සිත තියෙන නිසා මේ ආයතන ටික ඔක්කොම සංඥාන. හැම වෙලාවෙම වෙන්නේ සංඥානක ආයතනද බාහිර ඒවා එක දෙක වදිනවා. වදිනකොට මේ ඒ කියන්නේ ඒ සිත් ඉපද නිරුද්ධ වෙනවා කියන සිද්ධියකින් නෙමෙයි. ඒ ගැටීම ප්‍රකට වෙන්නේ එතකොටයි එතන. දැන් මං කියියේ ප්‍රතිපක්ෂයක් නැතුවහම ගැටෙන්න දෙයක් නැතුවහම ඒ වස්තුව තියෙන බව විද්‍යමාන නැහැ. දැන් මේ ශරීරයේ මේ විඤ්ඤාණය බැඳිලා තියෙනවා නම් ආයතන ටික පුරාවටම වතුරට කරන්ට් එක දාලා තියෙනවා. කරන්ට් එක තියෙන බව ඇල්ලුවේ නැත්තම් දැනෙන්නේ නැහැනේ අපිට. ඇල්ලුවාමනේ දැනෙන්නේ. ඒ වගේ මේ සිත සවිඥානක බව කියන එක ප්‍රකට වෙන්නේ යමක් ගැටුනහම අපිට. එතකොට ඒ ආයතනෙට ගැටෙනකොට අපි කියමුකෝ දැන් කයට සවිඥානක මේ කයට මෙහෙම යමක් ගැටෙනකොට එතන ප්‍රකටයි තේරෙනවා. ඒක එහෙම මුකුත් නෑ දැන් තියනවා කියලා. කොහේ හරි හේතුන තේරෙනවා. ඒකයි දැන් මෙහෙම කළා තුල්ලන්නකො මේ ඔක්කොම ටික තේරෙනවා. කියන කාරණාව විද්‍යමාන වෙන්නේ මේ කේස් නිය පුතු වගේ තැන් වල විඥාන ලක්ෂණේ නැහැ. ඒ කියන්නේ විඥානේ වැටගෙන නැහැ. මුළු ශරීරේ කාය ප්‍රසාදේ නැහැ කියලා කියන්නේ ඒක. එතකොට මෙතෙන්දී අර මට කියන්න ඕනේ හැම වෙලාවෙම රූපයක් දකිනවා, සද්දයක් අහනවා කියන සිද්ධාන්තයේ හැම වෙලාවෙම ස්පර්ශ සම්ප්‍රයුක්තව දකින්න කියන එක කියන්නේ. ඒ කියන්නේ කය සවිඥාන කයට යමක් ගැටුනහම මේ තුන් දෙනා නිසාම උපන්න සිද්ධාන්තයෙන් යමක් ගැටුණු බව දන්නේ අපි. එහෙම නැතුව දන්නේ. එතකොට අපි කියනවා කයත් පොට්ටබ්බයත් කය විඥානයත් නිසා මේ වගේ වේදනාවක් ඇති වුණා කියලා. අපිට වේදනාවක් දැනෙන කොටයි අපි දන්නේ ඒ වේදනාව දිහා බලලයි අපි නිර්ණය කරන්නේ මෙහෙම දෙයක් එන්න කයක් තිබුණා, පොට්ටබ්බයක් තිබුණා, සිතක් තිබුණා කියන සිද්ධිය. එතකොට කයට රූපයක් ගැටුණාට පස්සේ සිත ඇවිල්ලා ඒක අල්ලගෙන බහැගෙන කනවා කියන සිද්ධියකින් නෙමෙයි මේ සිද්ධිය කියන්නේ. අපිට හිතෙන්නේ ඉස්තෙල්ල හැඟීම් දැනීමකින් තොර මේ වගේ රූප දෙයකට හිත ගැටුණා, කය ගැටුණාම හිත ඇවිල්ලා ඊට පස්සේ ඒක කාගෙන කාගෙන යනවා විඳිනවා වගේ සිද්ධියකින්නේ. නමුත් එහෙම සිද්ධියකින් නෙමෙයි මේක තියෙන්නේ. සවිඥානක කය හැම වෙලේම සවිඥානක කයට බාහිර වස්තුන් වදින්නේ. ඒ නිසා අර හිස්සු නිස්කල ජලයකට ගලක් ගැහුවාම යම් බුබුලක් මතුවෙනවා වගේ වේදනා බුබුලු උපමා කියලා කියන්නේ. ඒ තන ස්පර්ශ වෙනකොට වේදනාව ඉපදෙනවා, නිරුද්ධ වෙනවා. ආයතව දැනක් කළුවොත් එහෙම, මේ ආයතන දිගටත් එහෙම. එතකොට අපිට යමක් පේනවා කියන සිද්ධිය, ඒ කියන්නේ වේදනා සංඥාවන් උපන්නට පස්සේ මෙහෙම දෙයක් තේින්ද ඇහැ තිබිලා තියෙනවා, රූපෙ තිබිලා තියෙනවා, චක්කුඤ්ඤාණෙ තිබිලා තියෙනවා නේද කියන කාරණාව වෙන්නේ. කියන කාරණාව විද්‍යමාන වෙන්නේ. හැම වෙලාවෙම යම් වස්තුවක් ඉපදීම තුලිනුයි මෙහෙම දෙයක් ඉපදෙන්න මෙහෙම දෙයක් තිබිලා තියෙනවා කියන උපකල්පනය, ඒ කියන්නේ මේ කාරණාව අපිට විද්‍යමාන වෙන්නේ. ඒ කියන්නේ යම් වස්තුවක් දිහා බලලා මෙහෙම දෙයක් ඉපදින්නද මෙහෙම දෙයක් තියෙන්න ඕන. දැන් දරුවෙක් කියනවා නම් ඒකාන්තයෙන් අම්මා තාත්තා කෙනෙක් ඉඳලා තියෙනවා කියලා අපි කියන්නේ දරුවෝ දිහා බලලා. මේ ළමයාගේ අම්මා තාත්තා කොහේ හරි ඇති. එක්ක මැරිලා නම් අම්මා තාත්තා එක්ක කොහේ හිටියනේ කියන ටික සීකරන දැන් අද පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ අපිට ඇහැ හෝ රූප හෝ චක්කු විඤ්ඤාණ හෝ කියන ධර්මතා තුනේ මට්ටමට තිබුණා නම් දන්නේ අපි. ඒ ධර්මතා හැම වෙලේම දන්නේ ඒ නිසා උපන්න දෙයකින්. ඒද මෙතින්දි මට කියන්න ඕන එකම තියෙන්නේ ඒ ධර්මතා නිසා යමක් උපදිනවා කියන ධර්මතාවිකුත් වෙනවනේ. ওই ටික දක්වා පුරාණ කර්ණයේ කියන සිද්ධිය හේතුයි අවසෙ. නමුත් ඒ හේතු ටික නිසා උපදින දෙයද ඒ හේතුද නිමිති නෑ අපිට. ඒක නිරුද්ධ වෙනවා. අපිට ආපහු නිමිති මට්ටමට එනකොට අපිට හම්බ වෙන්නේ හැම වෙලාවෙම නව කර්ම හැටියට. ඒ සිද්ධාන්ත තුන නෙමෙයි අපි ඊට පස්සේ දැනගන්නේ මනෝමය සිද්ධියක්. ඒ මනෝමය සිද්ධිය මුල් කාරණාව කරගෙන ආයෙත් මේ වගේ ස්පර්ශයන් ස්පර්ශ කරගන්නවා අපි. මේ පටිච්චසමුපාද චක්‍රය පුරාණ කර්මය කියලා ජීවිත එක සත්පුද්ගල භාවයකින් ජීවිතයකින් ගන්න එපා. සිද්ධිවි මාලාවක් අපි කියමු. කයට ගැටෙන මේ ස්පර්ශය නිසා හටගන්න ධර්මයක් තියෙනම් ස්පර්ශ නිරුද්ධන නිරුද්ධනවා කියන නොදන්න අවිද්‍යාව නිසා මේ ටික අරගෙන මනෝමයෙන් කර්ම කරගත්තා නම් මෙහෙම දෙයක් මට ගැටුනේ කියලා නිමිති ගත්තා නම් හා ඒ දේ බලන් යන්න ඕනේ කියලා අපි යනවන මේ කර්මයට විපාක හැටියට ආයෙත් මේ කාය විඥානය උපදවා ගන්න අපි ආයෙත් ඒ නිසා ඇති වෙන වේදනාවට තණ්හාවෙන් තමයි උපදවන වෙලා තමයි ප්‍රතිසන්දිය වශයෙන් යන්නේ කියන සිද්ධි ටිකක් මේ තියෙන්නේ. අවිද්‍යා සංඛාරයෙන්ගේ අනවත විපාකය උපදව ගන්න. ඒවට තියෙන තණ්හා උපාදානයෙන් ප්‍රතිසංගීත යනවා. කියන සිද්ධියක් මේ වෙන්නේ. හැම වෙලාවෙම වෙන්නේ ඒකයි. එක අරමුණක් ගහන්නේ පරිසම්පද සිද්ධි සිද්ධ වෙවි යන්නේ. ඇහින් දකින්නවා කියන සිද්ධියක ආපහු දකින්නවා තැනටත් අහනවා කියන සිද්ධියක ආපහු අහනවා කියන තැනටත් මේ එකම අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥානං කියලා පරිසම්පද සිද්ධියක් තියෙනවා. ඇහෙන දෙයක් බලන්න යන තැනත් බලන දෙයක් අහන්න යන තැනත් අවිද්‍යාපත්‍ය සංඛාරා කියන පරිසම්පද සිද්ධියක් තියෙනවා. ගෙඩි පිටින් පුද්ගලයෙක් වූ අපි මෙතන ඉපදෙන්න පෙර අවිද්‍යා සංඛාරේකුත් අවිද්‍යා සංඛාරේ නිසා කර්ම රැස් කරන ආයත උපදිනවා කියන සිද්ධියක් නෑ පරිසම්පාදේ. එහෙම දැන් අද අපි ඉගෙනගෙන ඉන්නේ ගෙඩි පිටින් ආයතන 6 නැති අපි කෙනෙක් ගැන හිතාගෙන මේ කතා කරන්නේ. එහෙම නැහැ. මේ ආයතන හයක පටිච්චසමුප්පන්න බවක් තියෙනකොට ඒකට අතීත අනාගත වර්තමාන කියලා ඒ සිදුවීමට අනුව සිද්ධාන්තයට අනුව අතීත අනාගත වර්තමාන කියන කාරණාව තේරෙන්නේ. මිසක අපි හිතාගෙන ඉන්න පුද්ගල භාවයකට සාපේක්ෂව තියෙන බව කතාවකින් හම්බ වෙන්නේ නැහැ මේ සිද්ධියට. තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ අපි හිතාගෙන ඉන්නේ පෙර ජීවිතයක අපි කියලා ආයතන 6 එක ගොඩක් කළොයි අපි නෙමෙයි ඉන්නේ. නමුත් ආයතන 6 සිද්ධාන්තයන් එකිනෙක ගානේ පටිච්චසමුප්පන්න බවක් මේ තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඔබ ලෝක සමුදේ දේශනා කරන. චක්කුම් පරිච්ඡේ රූපච උපජේ චක්කු විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා වේදනා පච්ච තණ්හා තණ්හා පච්ච උපාදාන උපාදාන පච්ච භව භව පච්ච ජාති ජාති පච්ච ජරා මරණ ශෝක පරිදෙන. සෝතම් පරිච්ඡේ සද්දේච උපජේ සෝත විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා වේදනා පච්ච තණ්හාගේ පරිසම්පදේ දේශනා කරන ආයතනෙන් ආයතනෙ. එහෙම සිද්ධියක් වුණොත් අවිද්‍යා සංඛාරයෙන් උපන්න කියලා සිද්ධියක් හම්බ වෙන්නේ ඒ ආයතන ටිකයි පෙන්වන්න වෙන්නේ ඒ සිද්ධාන්තය.